හොඳයි සාදු. දෙදහස් විස්ස වසරේ 6 වෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, ඒ වගේම ලෝකවාසීව අන්තර්ජාලයෙන් එකතු වෙන පින්වත්නි, අපි සියලු දෙනාම කරුණාවෙන් මෙතෙන් පටන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල පරම සත්‍ය ගම්භීර වූ ඒ ධර්මයෙන් බිඳක් තේරුම් ගන්නට අපි මහන්සි වෙමු. ඒ තේරෙන්නේ පින්නතුනි යහපත් හදවත් තියෙන අයට පමණයි, අයහපත් අදහස් තියෙන අයට තර්ක විතර්ක මතු වෙනවා විතරයි, ඒ ඇත්තන්ට වෛරය ක්‍රෝධය හිතේ ඇති වෙනවා විතරයි ධර්මය වැටහෙන්නේ නෑ. යහපත් සිතුවිලි තියෙන අයට පමණයි ධර්මය සිත්තෙහි පිහිටන්නේ, අවබෝධයට පත්කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා බොහොම මෛත්‍රී සිතෙන් යුක්තව ධර්මය ශ්‍රවණය කළ යුතුයි කියන තැන අපි සිටිය යුතුයි. ධර්මය ශ්‍රවණය කරන්නේ මගේම සසර විමුක්තිය සඳහාමයි, මේ සසර දුකින් අත මිදීම සඳහාමයි, සතර අපහායන් වලින් මිදීම සඳහාමයි, ඝෝර භයංකාර සංසාර සාගරෙන් එතර වීම සඳහාමයි කියන අදිෂ්ඨානය පමණක් තබා ගන්න ඕන. වෙන කාරණයක් නෑ පින්නතුනි. පින්නතුනි සංසාරේ තියෙන්නේ, ඒ භය තියෙන්නේ, ඒ දුක තියෙන්නේ මේ සිත ඇතුලේ. අපේ අවධානය අපේ සිතෙහි රැඳිච්ච කෙලෙස් මල දෙසට යොමු වෙන්න ඕන. අපි හිතමු ඉඩමක තියෙන වල් පැල උගුලනවා කියලා. එහෙමනම් හොඳින්ම ඇස් තියෙන්න ඕන මුලින්ම මේ වල් පැල දකින්න. අන්ධයෙකුට පුළුවන් කමක් නැහැ ඉඩමක තියෙන වල් පැල, එහෙම නැත්නම් කටුවිති කටුපඳුරු ආදිය උදුරා දමන්න පුළුවන් කමක් නැහැ අන්ධයෙකුට. එනිසා සම්මා දිට්ඨියෙන් යුක්තව හරියට දකින්න ඕන තමන් ළඟ තියෙන අගුණ දුර්වලකම්, තමන්ගේ චේතනාන්විතව පිහිටා තියෙන අගුණ දුර්වලකම් බලන්න ඕන. ඒ අගුණ දුර්වලකම් බලන මෙන්න මේ අගුණ දුර්වලකම් හානිකරයි කියලා අපි තේරුම් ගන්න ඕන. සමහර උදවිය දන්නේ නැහැ මේ පැලයක් තියෙනවා. ඒක තමන්ගේ වගාවට එහෙම නැත්නම් තමන්ට අහිත පිණිස පවතිනවා කියලා සමහර ඒවා දන්නේ නැහැ. එහෙම තිබිච්ච අවස්ථා අපිටත් ඇති ජීවිතේ. කවුරුන් හෝ ඇවිල්ලා කියනවා මේ කටු විසයි, මේ පැලේ කිරි හරි විසයි, මේ පැල තියාගන්න එපා ඉඩමේ අයින් කරන්න කියලා කියන අවස්ථා තිබිලා ඇති. එවිට අපි යන්න දැනගෙන මේ පැලේ පිළිබඳව අපි මොකද කරන්නේ? මේ පැලේ අයින් කරලා දානවා. ආන් ඒ වගේ පිනුතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි නොහඳුනන තැන හරියට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මේ ලෝභය නැමැති, ද්වේෂය නැමැති, මෝහය නැමැති මේ වල් පැල වෙලා තියෙනවා, තව තවත් ඒ වරින් හටගත්ත ඉරිෂියාව, මානය, ක්‍රෝධය ආදී කොට ඇති අනේක විද කෙලෙස් පැලෑටි තියෙනවා. මෙන්න මේවා ඔබේම ජීවිතේට හානිකර තත්ත්වයක් ඇති කරවනවා කියලා පෙන්නනවා. මේවා උදුරා දමන්න ඕන, මේවා අයින් කරන්න ඕන කියලා. අපිට පින්නතුනේ වල් පැලෑටි අපේ හිතේ වැවිලා තියෙනකොට මොනවද අපිට දැනෙන්නේ? ඒ තමයි දුක. මේක කවුරුවත් විසින් අපිට දීපු දෙයක් නෙමෙයි, අපේම හේතුවකින් අපිට හටගන්න දෙයක්. එහෙනම් මේ සංසාරේ මේ මොහොතේ දුක, අනාගත දුක හට ගැනීමට ඉඩ ප්‍රස්ථා තියෙනවා කියලා ඔන්න තමන්ටම තේරෙනවා. තමා ළඟ විවිධ විදියේ වල් පැලෑටි තියෙනකොට තමන් ඒවයින් දුක් විඳිනවා. ඒවයි කටු වැනිලා, ඒවයි කිරි වැදිලා ආදී වශයෙන් දුක් විඳිනවා. එහෙමනම් දුක දුරු කරන මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දුක හඳුනනවා, දුකට හේතු හඳුනනවා, හේතු මැඩලනවා, නිරෝධය ලබනවා. එහෙමයි පින්නතුනි මේ නිවන් මඟ අප ගමන් කළ යුත්තේ. එහෙමනම් අපේ දුක අපි අඳුන ගන්න ඕන. පොත්වල තියෙන දුකවත්, තව කෙනෙක්ගේ හිතේ තියෙන දුකවත් නෙමෙයි. දැන් ඔබ විඳින දුක මොකක්ද? මේ දුක කොහෙන්ද ආවේ කියලා බලන්න ඕන. ප්‍රධාන වශයෙන් ඔබට තේරෙන දෙයක් තමයි මේ සංඥා මාත්‍රවල තමයි මේ දුක රැඳී පවතින්නේ. දැන් මෙතන අපි ළඟ කවුරුවත් නැහැ. සංඥාවත් තමයි අපිව රවට්ටන්නේ. මේ වේදනාවත් තමයි අපිව රවට්ටන්නේ කියලා ඔන්න තේරෙනවානේ. එහෙමනම් අපි මේ අපේ මේ යම් සිතකට තමයි අපි රැවටීමකින් යුක්තව වාසය කරන්නේ. එහෙමනම් මේ බාහිර ලෝකය ගැන නෙමෙයි බුදුහාමුදුරුව අපිට පෙන්වා වදාරන්නේ, ආධ්‍යාත්මික ලෝකය ගැන. ඒකට පංච උපාදානස්කන්ධය තුළ තියෙන අවිද්‍යාව පිළිබඳව. පංච උපාදානස්කන්ධය කියන්නේ යමක් හඳුනා ගැනීම සඳහා, යම් ක්ලේශයක් වර්ධනය කිරීම සඳහා මම මගේ ආත්මය වශයෙන් ගන්නවා කුමක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ දේවල්. එතකොට මේක පොතේ නෙමෙයි තියෙන්නේ. රූප පහළ වීම තියෙන්නේ කොහෙද? ඔන්න තමා ළඟ හිතේ තියෙනවා. වේදනා, සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවල් ඔය පහළ වෙනවා. තමා ළඟයි තියෙන්නේ රූප වේදනා. සංඥා, ඒ සංඥා උපාදානය නිසා නොයෙකුත් කම්පන හට ගන්නවා. එතකොට සංඥා උපාදානය තියෙන්නේ මේ තමා තුළමයි තියෙන්නේ, රූප වේදනා සංඥා. ඊට පස්සේ සංකාර. බලන්න පින්නතුනි, මේ ලෝකයේ තමන් හදාගත්ත මතවාද, ලෝකයෙන් හදාගත්ත මතවාද, ජාති වේද, ආගම් වේද ඔක්කෝම හැදිලා තියෙන්නේ මොනවයිද? මෙන්න මේ සංකාර නිසා පින්නතුනි. මෙන්න මේ සංකාර නිසා මේ ඔක්කොම ભેද වින්නකම් හැම තිස්සෙම හදනවා පින්නතුනි. ඉතින් පින්නතුනි, පුජ්‍යලයකින් පුජ්‍යලයට එකම ආගම දකින විදිය වෙනස් නේද? වෙනස්. පුජ්‍යලයකින් පුජ්‍යලයට තමා පිළිබඳව දක්වන සංකල්පය, සංඛාරය වෙනස්. එහෙමනම් මේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි සංඛාරය, තමන්ම තමන්ගේ හැඩයට හදාගන්න දෙයක්, තමන්ම නිමවා ගන්න දෙයක් පින්නතුනි. එතකොට මේ බලන්න, මේක සම්පූර්ණ මොලේ ප්‍රශ්නයක්, මානසික ප්‍රශ්නයක් පින්නතුනි. එක එක ආගම් වාද, එක එක ජාති කුල වාද මේ ඔළුවට දාලා තෙරපලා තියෙන්නේ. අසරණ මිනිස්සයට මේක විශ්ලේෂණය කරලා ඇත්ත දකින්න බෑ. අර දාපු දෙයට දාපු සංකල්පේ අමුවෙන් බාර ගන්නවා. අමුවෙන් බාරගත්තට පස්සේ ඒ සංකල්පය තුළ ඒ මිනිස්සයා හිර වෙනවා පිනතුනි, කුරුල්ලෙක් වගේ එළියට එන්න බෑ. ඒ කාලේ කියන්නේ පිනතුනි කෙමනයක් වගේ කියලා. කෙමනයක් කියන්නේ උගුලක් වගේ, අර දැල් දානවනේ කුරුල්ලෝ එහෙමලා. අන්න ඒ වගේ තමයි ලෝකේ මතවාද, ඒවයින් සංකාර වෙලා සකස් වෙලා තියෙන පිනතුනි. ඊට පස්සේ පිනතුනි අපි තුල තියෙන විඥාන. දැන් මේ විඥානයත් මම මගේ ආත්මය කොට ගන්නවා. අපේ වර්තමානය පිළිබඳව, අනාගතය පිළිබඳව, අතීතය පිළිබඳව, ශාරීරික පිළිබඳව, ඉන්ද්‍රියන් සදායතන පිළිබඳව යම්කිසි දැනුමක්, දැනීමක් තියෙනවා නම් ඒ විඥානය මම මගේ වශයෙන් ගන්නවා. ඉතින් විඥානය ඒ විශ්යෙන් ගන්නකොට අපිට තණ්හා, මාන, දිට්ටි හැදෙනවා, ජාති, ජරා හැදෙනවා පින්නතුනේ. මෙතනම හැදෙනව මරණ. ඉතින් පින්නතුනි, අනේක විද දුක් ගැහැට ආරම්භ වෙන්න පටන් ගන්න. අන්න එතනින් කියලා තමන් තේරුම් ගන්න ඕන. එහෙමනම් සම්පූර්ණයෙන්ම මේ දුක කියන්නේ මනෝමය පවතිනා වූ ප්‍රධාන කාරණයක් වෙනතුනේ. මුලාවක් කියලා බුදුහාමුදුරු දුටුවා. දැන් බලන්න රහතුන් වහන්සේලාට දානේ නැතුව වැඩ ඉන්නවා. දුකක් නැහැ. නිවහනක් නැතුව, වාසස්ථානයක් නැතුව, කුටියක් නැතුව වැඩ ඉන්නවා. උන්වහන්සේලා කොහේ හරි කෑ ගහලා තියෙනවද? මං හරි දුකෙන් ඉන්නේ, අනේ මට හරියට ගෙයක් දෙන්න කියලා අඬලා තියෙනවද කොහේ හරි කාට හරි? කාටවත් එහෙම අඬලා නැහැ. දැකලා කවුරු හරි කෙනෙක් ඒව හදලා දුන්නා, ගොඩ නගලා දුන්නා මිසක් මේ කාටවත් මේ වැටිලා කියලා නැහැ. මේ මට මේ අර යාචකේ වගේ නේද? ගේ හදලා දෙන්න, ඉඩම හදලා දෙන්න එහෙම කියලා නැහැ. පේනතුරු කිසි වෙලාවක උන්වහන්සේලා දාන්නේ නැහැ. දාන්නේ නැහැ කියලා උන්වහන්සේලා අනේ නෝන මහත්තයා මට කෑම ටිකක් දෙන්න කියලා අර යාචකයෝ වගේ කියලා තියනවද? එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේලා බොහෝම අභිමානවත්. කුසගින්නේ ඉන්නවා බොහෝම සිංහෙක් වගේ. බුදුරජාණන් වහන්සේත් අප්‍රමාණ පින්නතුනේ පෑන් විතරක් වළඳලා හිටපු දවස් ප්‍රමාණය බොහොමයි. يعني දානේ වැරදුනා. දානේ නැහැ. කොයි හරි තියෙන හොඳ දියැලක් දිය පොකුණක් හරි ඔය ගලාගෙන යන වතුර ටිකක් තියෙන තැනකට ගිහිල්ලා සතුන් වතුර බොන තැනකින් පෙරහන් කඩෙන් තුන් වතාවක් පෙරලා බොනවා. ඉතින් පින්නතුනේ ඉන්දියාවේ ජලය එහෙම තුන් වතාවක්වත් පෙරලා බොන්නේ නැතුව බොන්න බෑ. මොකද හේතුව ඒ තරම් අම්ලකරතාවයක් තියෙනවා. අපි බිව්වොත් එහෙම නිකන් ගල් ගෙඩියක් බඩට දැම්මා වාගේ හරි අමාරුයි. ඉතින් අන්න එහෙමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතේ. එහෙනම් මේ මනෝමය දුක ප්‍රහාණය කළාට පස්සේ දුක නෑනේ. සාපේක්ෂිත දුක නෑ. කොහොමද මේ මනෝමය දුක අපෙන් උදුරා දාන්නේ? එහෙමනම් පින්නතුනි අවිද්‍යාත්මක සිතුවිලි වලට නැගෙන්නට ඉඩ නොදී අපි කටයුතු කරනවා. අවිද්‍යාත්මක දෘශ්‍ය මායාවල් මුලින්ම උදුරා දමන්න ඕන, අයින් කරලා දාන්න ඕන. අවිද්‍යාත්මක දෘශ්‍ය මායාවන් සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න ඕන, උදුරා දාන්න ඕන. එහෙම නැතුව අපිට පුළුවන් කමක් නැහැ මේ හිත හදාගන්න. ඉතින් තමන්ම ආසත්ත වුණොත් තමන්ගේ තියෙන මේ දෘශ්‍ය මායාවන් වලට කවදාවත් ඒව අයින් කරන්න බෑනේ පින්නතුනේ. අන්න ඒගොල්ලන්ට කියන්නේ පදපරම කියලා. දැන් ද්වේෂාන්තේ ඉන්න පුජ්‍යලෝ ඉන්න ද්වේෂය හරි ලොකු දෙයක් කොට සලකන්නේ. ලෝභාන්තේ ඉන්න මිනිස්සු ඉන්න ඒ ලෝභ සිතනම් මං අතාරින්නේ නෑ. මම මේ දියුණුව ලබාගත්තේ, සාර්ථකත්වය ලබාගත්තේ ලෝභකම නිසාමයි, මම මේක අතාරින්නේ නෑ කියලා අල්ලගත්ත උදවියෙන්. ඒ වගේම නොයෙකුත් පුරුදු අනේකාකාර දේවල් මානසික ස්වභාව ලක්ෂණ තියෙනවා. මේවට කියන්නේ කෙලෙස් ගති පින්නතුනේ. ඒ කෙලෙස් ගති තියන අය ඉන්නවා. ඒ කෙලෙස් ගති තියන අය ඒව උපාදානය කරගත්තාම ඒව අත්හරින්නේ. අන්න ඒවට තමයි උපාදානය කියලා කියන්නේ. එමන නිවන් මඟ යන කෙනෙකුට පින්නතුනි අතහරින්න බැරි චේතනාවක් නැති වෙන්න ඕන. මෙන්න මේ අහවල් චේතාන්විත භාවය, අහවල් ක්ලේශය, අහවල් සංඥාව නම් මට අතාරින්න බෑ කියලා එකක් තියාගන්න බෑ. දැන් ඔන්න දරුවා කියන සංඥාව, දරුවා කියන වේදනාව මට අතහැරගන්න බෑ කියන තැනක එක්කෙනෙක් හිටියෝ අර ඔක්කොම අතහරිනවා. හැබැයි අර දරුවා කියන තැන විතරක් ඇලි පවතිනවා. ඒ නිසා යාට එතනත් නිවන වැහෙන්න පුළුවන්. ඒ වගේම පින්නතුනේ ඔක්කොම අතහරිනවා. මම කියන தත්ත්වය අතහරින්න බෑ. එහෙම අතහැරලා කොහමද මම කියන தත්ත්වය අතහැරලා නිවන් දකින්නේ කොහොමද? එතකොට මං නෙමෙයිනේ. ආදි වශයෙන් කල්පනා කරගෙන ඔක්කොම අතහරිනවා මම කියන එක අතහරින්නේ නෑ. එහෙම දෙයක් තියෙනවා. ඔය මම කියන එක තනිව රැඳෙන්නේ නැහැ පින්නතුනේ. මගේ කියන දෙයක් එක්ක තමයි රැඳෙන්නේ. මම කියන එක තනියෙන් එයාට රැඳිලා ඉන්න බෑ. මගේ කියන සම්බන්ධතාවයක් තියෙන්න ඕන පින්නතුනේ. එතකොට මගේ කියන දෙයක් දැඩි උපාදානය කරලා ඉන්න ඕන පින්නතුනේ. ඒක පිටතින් ගන්න සංඥාවක්. මොනවාරි සංකාරයක් විඥානයක් නාම රූපයක් වෙන්න පුළුවන්. මේ සදායතන වලින් ගන්න රූපයක් හෝ ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් මුල් කරගෙන සංඥාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ එක සංඥාවක හරි එළඹගෙන ඉන්නකොට මොකද වෙන්නේ යාට? එයා සංසාරේ ඉන්නව පින්නතුනේ. එයාට කවදාවත් මේ ගිලිහෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා සියල්ල අත්හරින්න වෙනවා. අශේෂ විරාග නිරෝධ. මේ රාග කියලා කියන්නේ මොනම හරි දෙයකට ඇලීම පින්නතුනේ. එහෙම නැතුව දෙයක් නෙමෙයි රාග කියන්නේ. මොනම හරි සංඥාවක් එළඹගත්තද, රූපයක් එළඹගත්තද, වේදනාවක් එළඹගත්තද, විඥානයක් එළඹගත්තද, ඒ ඕනම දෙයකට කියන්නේ මොකන්ද? රාග. එහෙනම් එතකොට රාගය නැද්ද හැමෝටම? හැමෝගෙම ළඟ රාගය තියෙනවනේ. එතකොට මේ ආකාරයෙන් මේවා කෙරෙහි ඇලෙන ස්වභාවය තියෙනවා, ගැටෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා එයාට පුළුවන් කමක් නැහැ සියල්ලගෙම නිදහස් වෙන්න. එහෙමනම් අපි අවසාන මොහොත වෙනකම්ම අපිට සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත් වෙන්නේ නැතුව පින්නතුනේ සසරින් එතර වෙන්න බෑ. සසරින් කියන්නේ පින්නතුනේ ඈත හිතන්න එපා. සසර කියන්නේ මේ මොහොතේ ඔබගේ හදගැස්ම එක්ක පවතින මේ මොහොතේ පැවැත්ම. සසර කියන්නේ මෙන්න මේ මොහොතේ, මේ දැන් සංසාරේ, මෙතන මේ සංසාරේ. අනාත වෙලාද සනාත වෙලාද, නාත වෙලාද අනාත වෙලාද කියලා තමම බලන්න ඕන. අන්ධකාරයේද ආලෝකයේද ඉන්නේ කියලා බලන්න ඕන. මේ මොහොතේ, මේ මොහොතේ තමන්ගේ සිත, තමන්ගේ පැවැත්ම නිර්භය ස්ථානයක පවතිනවාද? නිර්භය ස්ථානයක පවතිනවාද? ශේෂයෙන් සතර අපා බිය නොදැනෙන මට්ටමට ඔබේ හිත වර්ධනය වෙලා තියෙනවාද? බොරුවට නෙමෙයි ඇත්තට බලන්න ඕන. එළියට නම් අපිට කටින් බොරු කියන්න පුළුවන්. හැබැයි තමන්ට දැනෙන විදියට නම් බොරුවක් කරන්න බෑනේ. දැනෙන විදිය හරියට දැනෙනවා. ඒ නිසා නිවන් දකින්නේ අල්ලපු ගෙදර එක්කෙනාට පේන්න නෙමෙයි. නිවන් දකින්නේ තමන්ට පේන්න. නිවන් දකින්නේ අනිත් අයට කියන්න නෙමෙයි. නිවන් දකින්නේ තමන්ට නිවීම දැනෙන්න. එහෙම නැතුව දෙයකට නෙමෙයි අපි නිවන් දකින්නේ. ඒ නිසා අන්න එතෙන්දී අපිට බොරු කරන්න බෑ. බොරු කරන්න බෑ. දැනෙන දේ දැනෙන විදියට තේරුම් ගන්න ඕන. දැනෙන දේ දැනෙන විදියට ප්‍රකාශනය කරන්න ඕන. දැනෙන දේ දැනෙන විදියට තේරුම් අරගෙන දුරු කරන්න ඕන. කොහොමද දුරු කරන්නේ? පින්නතුනේ තත්ත්වාකාරය බලන්න. මේ ගොඩාක් දේවල් පිළිබඳව තියෙන මිත්‍යාවක් නෙවෙයි හදාගෙන තියෙන්නේ. අපි මේ චේතන්විතෝ ගොඩ ගහගත්ත දේවල් විද්‍යාවක්ද මිත්‍යාවක්ද? සාමාන්‍ය බුද්ධියෙන් බැලුවාම හරි ගැඹුරු යථාභූත ඥාන දර්ශනයට නොගියත් සාමාන්‍ය බුද්ධියෙන් බලද්දී හරි තමන්ට මොකද වැටහෙන්නේ? තමන්ට වැටහෙනවා මේක මිත්‍යාවක් කියලා වැටහෙනවා. විද්‍යාවක් නම් නෙමෙයි කියලා. දැන් අපි කතා කරන, සිතන, පතන හැම දෙයක්ම දිහා බලන්න මොන තරම් ලාමකද කියලා තේරුණා නේද? අපි හිතන පතන දේවල් ඒ විදියට බලාගෙන ඉඳලා මේ මහා පොළොව, සතර මහා ධාතු, සතර මහා භූතයෝ හිනා වෙනවා. දැන් මගේ ඉඩම කියලා මිනිස්සු මැරෙන්න හදනවානේ මුළු ලෝකෙම. මගේ රට කියලා මැරෙන්න හදනවා. මහා පොළොව හිනා වෙනවා. ඇයි හිනා වෙන්නේ? අනේ මෝඩයෝ, උඹ වගේ කී දෙනෙක් මේ ලෝකේ පහළ වුණාද? උන් ඔක්කොම ඔය මෝඩකමට ඔය විදියට හිතලා හිතලා උන් මැරිලා ගියා කියලා හිතලා මහ පොළොව හිනා වෙනවා පිනතුනේ. ඉතින් බලන්න මොනතරම් ලාමක ග්‍රාම්‍ය සිතවිලි දාමයක්ද තියෙන්නේ කියලා. ඊළඟට පිනතුනේ මේ ශරීරයක් ඇතුලේ යම්කිසි ස්වභාව සැකස්මක් හටගත්තා. මේ ඔක්සිජන් සහිත, ගහකොළ සහිත යම්කිසි ජීව ශක්තියක් නිර්මාණය වෙන අපූරු තෝතැන්නක් හටගත්ත විශ්වයේ අති දුර්ලභ පිහිටීමක්. මොකද්ද මේ මහා පෘථුවිය? ඒ ස්වභාව ධර්මය තුළින් හිරුගේ උණුසුමයි, ජලයේ පිහිටෙන්, ආහාර පානවල පිහිටෙන්, මහ පොළොවේ සාරයේ පිහිටෙන් අපි ජීවත් වෙනවා. ඒ වුණාට අපේ සිතිවිලි ධාමයේ මේ සෝබාධාමට අයිතිකාරකමක් තියෙනවා කියලා මොහොතක්වත් හිතනවද? නැහැ. සිතිවිලි ධාමයේ ගලාගෙන යන්නේ මේ මම, මේ අහවල් කෙනා, මේ අහවල් කෙනාගේ ආත්මයයි මේ තියෙන්නේ. මම මගේ ආත්මය, මේ අහවල් පිරිමියා, මේ අහවල් ගැහැණියා, මේ අහවල් පුජ්‍යලයා, මේ අහවල් තානාන්තරයේ තැනැත්තා, මේ අහවල් නාමිත්‍ය නාමික පුජ්‍යලයා කියලා තමයි කල්පනා කරන්න පෙනසුනේ. එහෙම කල්පනා කරමින් තියෙනකොට මේ මහා සතර මහා භූතයෝ හිනා වෙනවා. අනේ මෙහෙම මෝඩේ, මේ මෝඩය හිනා වෙන මේ හිතන හැටි ඔන්න ඕකටයි පින්නතුනි මෝහය කියලා කියන්නේ. ඔන්න ඕකට තමයි මෝහය කියලා කියන්නේ, මෝඩකම කියලා කියන්නේ ඔන්න ඕකට. අනුන්ගේ දේවල් මගේ මගේ කියලා හිතනවා මෝහය. අනුන්ගේ ඉඩම්වල ගෙවල් හදනවා. තේරෙනවා නේද? අනුන්ගේ ඉඩම්වල ගෙවල් හදනවා. ගෙවල් හදලා හිතනවා මගේ කියලා හිතනවා. ඒ වගේ පින්නතුනි අයිතියක් නැති තැන අයිතියක් පනවා ගත්ත මිත්‍යාව හේතුවෙන් තමයි ඔය බොහෝ දුක් විඳින්නේ. එහෙමනම් ඒ අයිතිය නැති විදියටම තේරෙන්න මොකද කරන්න ඕන? අපි විද්‍යාත්මකව කල්පනා කරන්න. හැම තිස්සෙම ඔබේ සිතිවිලි රටාව විද්‍යාත්මකද කියලා බලන්න. ඔබේ දැකීමේ රටාව විද්‍යාත්මකද කියලා බලන්න. ඔබේ වේදනා සම්ප්‍රදාය විද්‍යාත්මකද කියලා බලන්න. එහෙම නැත්නම් ලෝකේ ගලාගෙන යන සම්ප්‍රදාය තමයි මතවාදීත්ව. විද්‍යාත්මක නැහැ, වාදීත්වයක් තියෙන්නේ. සිතිවිලි පරම්පරා ගලාගෙන යනවා, ආගමානුකූලව ගලාගෙන යනවා. ඊට පස්සේ ජාතිකානුකූලව ගලාගෙන යනවා. ජාතියට ඇලීම. නමුත් විද්‍යාත්මකව ගලාගෙන යන්න මේ දැක්ම කීයෙන් කී දෙනාද මේ ලෝකෙ හදන්නේ පින්නතුනි? ඉතාම දුර්ලභයි. ඉතාම දුර්ලභයි විද්‍යාත්මකව ගලාගෙන යන්න මේ සිත හදන පිරිස. ලෝකෙ හැමෝම හදන්නේ අන්තගාමීව ගලාගෙන යන්න. නිසා තමන්ට අවශ්‍ය කරනවා විචා උදපාදී. මට විද්‍යාව උපදව ගන්න ඕන. මේක ඇතුලේ මෝහය තියාගන්න බෑ, අවිද්‍යාව තියාගන්න බෑ. මන් තුල මම විද්‍යාව උපදවන්න ඕන. මේ ගලාගෙන යන සිටිවිලි රටාව අවිද්‍යාත්මකයි කියලා තේරුම් අරගෙන ඒක විද්‍යාත්මක කරන්න ඕන. ඒ කියන්නේ රටාව හදන්න ඕන, මාර්ගය වෙනස් කරන්න ඕන, මාර්ගය නිවැරදි කරන්න ඕන. ඒකට නේද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? මාර්ගය හරියට හදන්න ඕන. තමන්ම තමන්ට අවවාද අනුශාසනා කරලා තමන්ටම පුළුවන්කම තියෙන්න ඕන අවිද්‍යාත්මක සිතිවිලි පළවා හරින්න. රවටන පුජ්‍යලයක ඔබ ඉස්සරහට ඇවිල්ලා වීදුරු කැටයක් දෙනවා මැණික් ගලක් කියලා. ඉතින් ඔබට හොඳ විමසුන් බුද්ධියක් තිබුණොත් නුවණක් තිබුණොත් රැවටෙන්නේ නැහැ. නැත්තම් මොකද වෙන්නේ? රැවටෙනවා. එහෙමනම් අපිට පූර්ණ ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන මේ ලෝකය පිළිබඳව. හිත පිළිබඳව, ලෝකයේ පැවැත්ම පිළිබඳව, විශ්වයේ සැකස්ම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට කාටවත් මේ මතවාදයක් ගෙනල්ලා ඔළුවට දාන්න බෑ පින්නතුනේ. මොකද ඔහු දන්නව මේව සංකල්පිතයි. මේක කල්පිත ඔළුවේ හිර කරවන දෙයක්. දැන් ඔයාත්තන්ගේ ළඟ ඉන්නවද මොකක් හරි චකල් බ්ලාස් හරි කියලා දෙයියෙක් ඉන්නවද ඔළුව ඇතුලේ? මොකක් හරි වෙච්ච ගමන් චකල් බ්ලාස් කියලා කෑ ගහනවද? නැහැනේ. මොකද ඒ හේතුව එහෙම මොකක් හරි නාමික වයාචික දෙයක් දාලා ඉමේජ් එකක් ඔළුවේ මවලා නැහැ. දැන් ඔය දෙයිය ඔළුවේ දාගත්ත ඔක්කොම දාගෙන තියෙන මොකක්ද? දැකපු දෙයියෙක්ද? ඈ මොන දෙයියෙක්ද මේ? දැන් ඔය ඇත්තෝ දැන් කොහොමද සක්‍ර දෙයියෝ දහන් ඉන්නේ කොහොමද කියන්නකෝ. ඉතින් ඒ වගේ තමයි අනිත් අය අර ලෝමමපය දෙයියෝ දහන් ඉන්නේ ඕම තමයි. ඉතින් සක්‍ර දෙයියෝ ඇඳලා තියෙනවා අර මේ මේ ඔටුන්නක් දාලා නේද? කරත්ත රෝද ගොඩාක් තියෙන. මොකද සක්‍ර දෙයියන්ගේ කරත්ත රෝද කොච්චර තියෙනවද? 10,000 තියෙනවලු. රෝද 1000ක් තියෙනවා. ඉතින් ඒ වගේ රත්තරන් කරත් එක දාලා අර ඔටුන්නක් දාලා මල් මාලා ටිකක් දාලා අතට ඒ යවුව මෙව වලලු දාලා නේද දාගත්ත මෙන්න මේ පිරිමේ කොන්න මවා ගන්න සක්‍ර දෙය චිත්‍රකින් ඇඳලා තිබිච්ච නිසා. එතකොට ඇඳලා නැති දෙයියොත් හදනවා. එහෙමත් හදනවා. ඉතින් මොනම හරි දේවල් වලදී මේ මනස තුල පිනුතුනේ ඉතාම ලේසියෙන් මිනිස්සෙකුට ගන්න පුළුවන් දේ තමයි කල්පිතය. තාම සරලයි මේක ඔළුවේ පටවන්නත් පුළුවන්. මිනිස්සෙකුට ඇදගෙන යන්නේ ඉතාම සරලව දෙන්න පුළුවන් තමයි කල්පිතය, කල සංකල්පය. ඒක දීලා මිනිස්සුන්ව ගෙනියන එක හරි ලේසියි. මොකද හිතන්න බැරි මිනිස්සුනේ ඉන්නේ වැඩිපුර. හිතන්න බැරි මිනිස්සු ඉන්නේ, හිතන්න කම්මැලි මිනිස්සු ඉන්නේ. හිතන්න කම්මැලි අයගේ මොළේ වර්ධනය වෙන්නේ නැහැ පින්නතුනේ. ටිකක් හිතන්න මිනිස්සෙක් හිටියොත් ඒ මිනිස්සට හිතන්න දෙන්නෙත් නැහැ. ඇයි මොකද? ඇයි මොකද කලකිරිලා දෙන්නේ, එපා වෙලා දෙන්නේ කියලා අහනවා. දැන් බලන්න ඔබ තැනකට ගිහිලා බොහොම හිමින් වනපෙතක් දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකෝ බලන්න. කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා ළඟින් වඩි කරලා අර කල්පනාව කඩනවා. ඒකට හේතුව මෙයා කලකිරිලා ඉන්නේ කියලා. ඈ කලකිරිලා ඉන්නේ කියලා. එහෙම නෙමෙයි පින්නතුනේ, මේ හිතන්න කාලය අපිට ඕන, බුදකලාව අපිට ඕන, බුදකලාව අපිට ඕන. මේ සියල්ල තේරුම් යනවා. අමුතු දෙයක් තේරුම් ගන්න ඕනේ නැහැ. විද්‍යාව තේරුම් ගන්න, ලෝකේ සත්‍ය තේරුම් ගන්න. සත්‍ය කියලා කියන්නේ, සත්‍ය කියන්නේ ආනන්ද හාමුදුරුවන්ටවත් කාටවත් අයිති දෙයක් නෙමෙයි. ඔබට අයිතිත් නැහැ, මට අයිතිත් නැහැ, බුදුහාමුදුරුවන්ට අයිතිත් නැහැ, කිසිම සාස්ත්‍රවරයෙකුට අයිතිත් නැහැ, කාටවත් අයිති නැහැ. ඒක සත්‍ය කියන්නේ මේ ලෝකේ පවතින ඇත්ත. මේ ශරීරය කාගේද? දැන් කියන්න බලන්න. මේ ශරීරය කාටද අයිති? පාට මෝඩ උත්තරයක් දෙයි, මට තමයි අයිති කියලානේ. නමුත් ගැඹුරින් බලහගෙන ගියාම මේවායේ කොටස් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේවා භූත හතරකට බෙදන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අයිතිකාරයෙක් කවන්න පුළුවන්ද? හරි. ඒ අයිති දැක්කහම මේ ශරීරය අයිති යාටයි කියලා අපි තේරුම් ගන්න ඕන. ඒකේ යම් න්‍යායක් තියෙනවා, ධර්මයක් තියෙනවා, ජරාවක් තියෙනවා. මේක මැරිලා යනවා, මැරිලාට පස්සේ මේක දර කඩක් වෙනවා, දර කඩක් වුණාට පස්සේ මේක අලු බවට පත් වෙලා යනවා කියලා ඔන්න තේරුම් ගන්නවා පින්නතුනේ. ඊට පස්සේ පින්නතුනේ නොයෙකුත් චේතාන්විත ඇලීම්, බැඳීම්, ගස්ඨන, රණ්ඩු, සරුවල් ඔය ඔක්කොම තියෙනවා මේ පුජ්‍යල මේ නේද? පුජ්‍යලේ කසාද බැඳගෙන හරියම වැටලා තියෙන්නේ. ඈ මේ පුජ්‍යලයා, මේ පිරිමියා මගේ, මේ ගැහැණිය මගේ, ගැහැණියෙක් පිරිමියෙක් කොහෙද මගේ, තමන්ගේ ශරීරෙත් මගේ නොවනකොට. ඊට පස්සේ වෙනසට තව දරුවෙක් මල්ලෙක් හදා ගන්නවා. ඉතින් මේකේ බැඳීම ලේ ඇට මස්නාර ඇට ඇට මිදුළු අස්සෙම තියෙනවා කියලා අර සුද්ධෝදන මහරජතුමාත් කියලා තියෙන බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරු ඇට ඇට මිදුළු අස්සේ තියෙන තණ්හා මාන බැඳීම් ඔක්කොම අයින් කරපු නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. කරගෙන ගිහිල්ලා රාහුලයන් මහාන කළා. නමුත් මේ සුද්ධෝදන මහරජතුමා මේක අයින් කරේ නැහැ, අයින් කළ තිබුණේ නැහැ. ඉතින් යාට හරි වේදනාවක්. මේක ඇට ඇට මිදුළු අස්සේ කකියන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ නිසා පුතා නිසා තරහ ගන්නත් බෑ. පුදුමා අමාරුවකට වැපත් වුණා. ඇවිල්ලා අවසානේ කිව්වා, අනේ මේ වගේ නම් ආයි මහාන කරන්න එපා කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා, හරි ඒක සම්මතයට ගරු කළා, අපි ඒක එහෙම කරන්නම් කිව්වා. ඊට පස්සේ අදත් එහෙම, අදත් මව්පිය අවසරයෙන් තමයි මේ මහාන වෙන්න අඳුම තරමට විදේශ රටක නම් එන ලියුමක්වත් ඕන. ලියුමක්වත් මේ එකක්වත් දෙන්න ඕන. එහෙම නැතුව මහාන කරන්නේ නැහැ විදේශිකයෙක්වත්. ඒ නිසා පින්නතුනේ මේ ඇට ඇට මිදුළු අස්සේ මේ බැඳීම් තියෙනවා. ඔබේ තණ්හා මාන දිට්ටි තියෙන පින්නතුනේ ලේත් එක්ක තියෙන්නේ. බැඳිලා තියෙන ලේත් එක්ක. ඇට ඇට මිදුළුත් එක්ක බැඳිලා තියෙන්නේ. ඇයි කාලයක් ඒ සිතිවිලි ධාමයන් මගේ 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 ආත්මේ ආත්මේ කියලාම රටාවකට ගලාගෙන ගියාම ඒව තැම්පත් වෙනවද නැද්ද? තැම්පත් වෙනවා පින්නතුනේ. ඒ අනුසාරයෙන් තමයි පින්නතුනේ ඔබේ ආත්මය හැදී පවතින්නේ. ඒක පින්නතුනේ මහා විද්‍යුත් බලයක් වාගේ ශක්ති ධාරාවක්. පුනර්ජනනය කිරීමේ හැකියාවක් ඒ විද්‍යුත් බලයට තියෙනවා. තනිව හැසිරීමේ හැකියාවක් ඒ ශක්තියද තියෙන පින්නතුනේ. ඒ කියන්නේ මේ ශරීරය අත්හැරව තනිව හැසිරෙන්න පුළුවන්. චිත්ත ශක්තිය කියලා වෙනම ශක්ති ධාරාවක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා මනෝ කාය කියලා. මනෝ කාය. ඒකත් කය. මේ භෞතික කායක් තියෙනවා, මනෝ කායක් තියෙනවා, තව ධර්ම කායකුත් තියෙනවා වෙනම. දැන් අපි අඳුන ගන්න උත්සාහ කරන්නේ ওই මනෝ කාය නෙමෙයි, බුදුහාමුදුරන්ගේ ධර්ම කාය. මේ ධර්මකායේ ඉන්න බුදුහාමුදුරුව අපි තේරුම් ගන්න ඕනේ. තේරුණා නේද? ධර්මකායේ සිටිය බුදුහාමුදුරුව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ මනෝකාය කියන එක තනිකරම තියෙන පිනතුනේ අවිද්‍යාව පදනම් කරගෙන මුල් කරගෙනයි තියෙන්නේ. තණ්හාව මුල් කරගෙනයි තියෙන්නේ. මේ මනෝකාය කියන ශක්ති ස්වභාවය තමයි අපි හීන කරන්නේ. මේකට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. මනෝකාය මගේ ආත්මීය ස්වરૂපය. මෙන්න මේ දිට්ඨි කියන ස්වභාවය සියුම් කර කර සියුම් කර කර පැවැත්වුවොත් එයාට පුළුවන්කම තියනවා අන්න භව ගමනේ සැහැල්ලු කරගන්න. මේක සැහැල්ලු කරගන්න තරමට පින්නතුනේ සුගතිය බර කරගන්න තරමට දුගතිය. හරි විද්‍යාත්මකයි. දැන් වතුර වීදුරුවක් අරගෙන බර දෙයක් දාන්න යටට යනවා. සැහැල්ලු දෙයක් දාන්න ඒක උඩ පාවෙනවා. තේරුණා නේද? ඒසා තමන්ගේ හිත බර කරගෙන නම් තමන් තියෙන තමන් අපායට. තමන්ගේ හිත සැහැල්ලු කරගන්න තියෙන තමන් සුගතියට. තමන්ගේ හිත සම්පූර්ණ නිරෝධ සමාපත්තියෙන් නිරෝධ කළා නම් තියෙන නැවතත් භවයක් අල්ලන්නට අවස්ථාවක් සලසල නැත්නම් මොකද වෙන්නේ? මෙයා පහනක් නිවි ගියාමෙන් නිවි යනවා. ඒ කාලේ හිටියා පින්නතුනේ ඔය පුනර්භවය පිළිබඳව විශ්ලේෂණය කරන්න පුළුවන් මහා ඓශ්වර ඥාන තියෙන අය. හිස් කබලට තට්ටු කරලා මෙහෙම කියන්න පුළුවන් මේ අහවල් තැන ඉපදුනේ කියලා. ඒ වගේම කෙනෙක්ගේ ස්වરૂපය බලලා කියන්න පුළුවන් මේ අහවල් තැන ඉපදිලා තියෙන්නේ කියලා. ඒක පහළ වෙනවා පෙනුතුනේ. ඉතින් රහතන් වහන්සේ නමක්ගේ හිස් කබලට තට්ටු කරාම මිනිහට මේක කියාගන්න බැරි වුණා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවා මොකද්ද මේ රහස කියලා. මෙයා නම් මට අහුවෙන්නේ නැහැ කොහෙවත් කියලා. ඊට පස්සේ මම ඒක කියලා දෙන්නම් මහාන වෙන්න කිව්වා. මහාන වෙලා අවසානේ භාවනා කළා. තේරුම් කරගෙන එයත් රහත් බවට පත් වුණා පින්වතුනි. භාවනා කරනවා කියන්නේ මේ කොහේ හරි මොකක් හරි අරමුණක ඉලීලා ඕක ගණන් කර කර ඉන්න එක නෙමෙයි. අපි ළඟ යම් යම් තැන්වල අවිද්‍යා කිලිටි තියනවාද ඒවා සුත්ත පවිත්‍ර කරන එක. දැන් ගේ අතු ගන්නවා කියන එක ඇස් දෙක පියාගෙන නිදිමතේ අතු ගාගෙන ගිහලා පුටුවක් පල්ලට තල්ලු කරලා කොහොස පැත්තකින් තියෙන එක නෙමෙයිනේ කරන්න ඕන නේද? ඒක එහෙම නෙමෙයි කරන්න ඕන. ඒක කම්මැලි ගමටනේ එහෙම කරොත් කරා හොඳට ඇස් අරගෙන කුණු තියෙන තැන් හොය හොයා එකතු කරලා අතු ගන්නවා. අන්න ඒ වගේ තමයි හිතත් එහෙමයි. එහෙම නැතුව කියන්න බෑ මේ මේ මෙයාට මෙතන මේ මෙහිමයි අතු ගන්න කියලා. තමන්ම තමයි තේරුම් ගන්න ඕන, ඉවත් කරන්න ඕන, එළියට දාන්න ඕන ධර්ම මොනෝද කියලා. ඉතින් පිටුතුරි මේව එළියට දාන්නේ නැහැ. ඔන්න බැඳීමෙන් ඉන්න දෙන්නෙක් නෝනයි මහත්තයා බොහොම ආදරේ. බැඳීමෙන් ඉන්නකම්ම සොඳුරුයි මේ වගේ බැඳීම් වේදනාවක් එළියට දාන්න හාමුදුරුව කියනවා නම් හාමුදුරුව නම් මිනිහෙක් නෙමෙයි කියයි. මනුස්සයෙක් නම් නෙමෙයි කියයි. බලන්න කොච්චර සොඳුරු බැඳීමක්ද මේක එළියට දාන්න බෑ කියනවා. හැබැයි ඔහොම ගිහලා ඔන්න නෝනට මහත්තයා හරි මහත්තයර නෝන හරි එක පාට නැති වෙන මොකක් හරි රෝගාබාධයකින් මැරෙනවා. දැන් මොකද කියන්නේ? අනේ මේ බැඳීම හරිම දුකයි. අනේ මේ බැඳීම ඉතාම ඉක්මනින් මට එළියට දාන්න පුළුවන් නම් බොහොම හොඳයි. සංසාරවත් මේ වගේ බැඳීම් නම් එපා. මේ බැඳීම් නිසා මා විඳවන විඳීම අප්‍රමාණයි දුකයි කියලා කෑ ගහනවා. නෑ නෑ අල්කිසා ගෞතමී කියන ඒ ගෞතමිය දරු සෙනෙහසේ බැඳීමෙන් උද්ධාමයෙන් සිටියා. හැබැයි ওই බැඳීම තීද්දි බුදුහාමුදුරුව කිව්වනම් ඇවිල්ලා ඔය හොඳට දරුවා ඉද්දි ජීවත් වෙද්දි කිව්වනම් ඇවිල්ලා අනේ ඔය දරුවට තියෙන ආසාව අත්හැර දාන්න, ඔය අවිද්‍යා සහගත වේදනා සංඥාවන් වල පැටලීමක් තියෙන ඕක අත්හරින්න කියලා කිව්වනම් ඉසා ගෞතමී ඕ බැනලච්චන්න ඉඩ තියෙනවා. දරුවා නැති වුණා. අන්න බැඳීම වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේ වින්නතුනේ එක්ක අපිට ප්‍රඥාවෙන් පේන්න ඕන. එහෙම නැත්නම් ප්‍රායෝගිකව අපිට අත්විඳින්න ලැබෙන්න ඕන මොකද්ද? මේ බැඳීම් දුකයි, මේ චේතනා දුකයි, මේ හිත දුකයි කියලා දැනෙන්න ඕන පින්නතුනි. ඒ කියන්නේ සසරින් බැට කන්න ඕන. සසරින් බැට ගාපු දවසර තමයි හිතෙන්නේ ඒ බැඳීම එහෙමයි කියලා. ඒක එහෙමයි නේද? ඈ දැන් හොඳට බැඳීම තියෙන කාලේ කිව්වනම් හාමුදුරුවෝ ඕව අත්හැරලා දාන්න කියලා අත්හරින්නේ නැහැ. බැඳීම දුකක් බවට පත් වුණාම තමයි අපි කියන්නේ හපෝයි මේ වගේ බැඳින්න ආයි සංසාරේවත් එපා. මේක හරි දුකක්. මේක දරා ගන්න බෑ. මේක වේදනාවක් කියලා කියනවා. ඒ නිසා අපිට නුවණක් තියෙන්න ඕන, දිගු අවබෝධයක් තියෙන්න ඕන පිරිනුතුනේ මේ සංසාර බැඳීම් තියාගන්න, මේ ලියා ගන්න. ඉතින් මේ මම කියන බැඳීමත් යෞවන කාලේ හරි සුන්දරයි. බලන්නකෝ යෞවන වයසේ ඉන්න ගැහැණු පිරිමි ළමයි නේ. කොණ්ඩේ හදාගෙන, රූපේ හදාගෙන, හරේ නලවනවා, මේ නලවනවා නේද? ගස්සනවා, පද්දනවා, කරකවනවා නේද? ඔය දිරලා යන්න පටන් ගන්නවා කාලයක් යනකොට. ඊට පස්සේ තමයි හිතන්නේ අනේ මේ පංචස්කන්ධ මොන තරම් දුකද? මේ දැන් තියෙන තැන මේ අඩිය වදින්නේ. දැන් මේ හැපෙන්නේ කන ඇහෙන්නේ, අයියෝ මේක නෙන් ඉඳලා වැඩන්නේ, මැරුණා නම් හොදා කියන කට්ටිය ඉන්නවා. කියනවද නැද්ද වයසට ගියාම? අපෝ කියනවා ඕන තරම් කියනවා. අනේ ආයුෂ්මතුනි අද මැරෙනවා නම් කැමතියි කියපු හාමුදුරුවරු හිටියා. ඈ මේක මේ පංචස්කන්ධි මහ දුකක් මේක දාලා යන්න නැත්තම් කියලා හිතනවා. ඉතින් ඒකත් දුකක් බවට පත් වෙනවා. එහෙමනම් මේ ලෝකේ අවසානයේ ස්වභාව ධර්මයේ අනුගමනය කරනවා පේනතර ස්වභාවික ලක්ෂණ. එතකොට අපි අර අස්වාභාවික විදියට හිතාගෙන හිටපු හැම සිතුවිල්ලක්ම පෙරලෙනකොට මොකද වෙන්නේ? ගන්නවා දුක හට ගන්නවා. හැබැයි මේ ස්වභාවික දේවල් ස්වභාවික විදියට යථාවාදී ආකාරයට තේරුම් අරගෙන හිටියනම් ඇත්ත తත්වේ තේරුම් අරන් හිටියනම් වෙනස් වෙනකොට මොකද කරන්න තියෙන්නේ? වෙනස් වෙනකොට මොකද කරන්න තියෙන්නේ? ආ මම වෙනස් වෙන බව දැනගෙන හිටියා. මම වෙනස් වෙන බව දැනගෙන හිටියා. යථාව භූතීම දැනගෙන හිටියා. ශේෂයක්වත් අඩුපාඩු නැතුව දැනගෙන හිටියා කියලා යක් දන්නවා. තමන්ගේ ශරීරය තමන්ට අහිමි වෙන දවසට වුණත් අන් කෙනෙක්ගේ සමුගැනීමේ දවසට වුණත් එයාට ඒ පිළිබඳව ධර්ම සංවේගයක් පමණක් උපදවලා නතර වෙන්න පුළුවන්කම තියෙනවා. ධර්ම සංවේගයක් උපදිනවා. ඒ කියන්නේ ධර්ම සංවේගය කියන්නේ කරුණු දැන අවබෝධයෙන් සංවේගයට පත් වීම. දැන් රහතන් වහන්සේලා වෙනදා සුපිරිති පරිදි වැඩ හිටියේ නෑ. බුදුහාමුදුරුවෝ පිරිනොම් පානකොට ඒ සියලුම දෙනාම ඒ තුෂ්ණීම් භූත භාවයට පත් වෙලා ධර්ම සංවේගයෙන් නිහඬව සිටියා. එහෙම නේද අපි අහලා තේනේ? කවුරුවත් ඔළුවේ අත ගහගෙන මේ 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 පපු වෙලා ඒ අත ගහගෙන දස්වැල්ල කඩාගෙන බිඳගෙන ඇඬලා නැහැ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ ඇඬුව කියලා කියනවා. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා නීටියේ ඉතින් අරිහත් වෙටපත් වෙලා හිටියේ නැහැ. ඒක උන ආනන්ද හාමුදුරුවෝ බොහොම ධර්ම අවබෝධයෙන් ලෝකයට දේශනා කරමින් හිටියා. උන්වහන්සේ හිතා හිටියා මේක තමයි ධර්මය, මීට වැඩි දෙයක් අවබෝධ කරන්න නැහැ කියලා. එහෙමත් හිතාගෙන හිටියා. මේ බඩිච සම්පාදේ හරි ලේසි, මේක හරි ලේසි කියලා හිතාගෙන හිටියේ. බුදුහාමුදුරුවෝ කිව්වා මෙහෙම හිතන්න එපා ආනන්ද කියලා. ඉතින් අදත් මේ කාලෙත් එහෙමයි. ඔය ආන්තන් තුලකට ධර්මයේ චුට්ටක් ගාගෙන රහත් වෙච්ච අය ඉන්නු, බුදු වෙච්ච අය ඉන්නු, බුදුන්ට දෙහා ගියපු අය ඉන්න, මන් දන්නේ ඉන්නවද කියලා. මේ ඔක්කොම අන්නේ වගේ පොඩි රැවටිහිමක ඉන්නේ පින්නතුනේ. ගණන් ගන්න එපා. ඒගොල්ලන්ගේ චරිත ලක්ෂණ දෙහා බැලුවාම, වේදනාත්මක සංවේදනා ගලාගෙන යන රටාව දිහා බැලුවාම, දස සංයෝජනත් එක්ක ගලපා බැලුවාම මේගොල්ලන්ගේ මෙන්න මේ සංයෝජන නම් අඩු ඇති කියලා සමහර අයගේ පේනවා. නමුත් සමහර සංයෝග ඉතාම ප්‍රබලව තියෙනවා කියලා තියෙනවා. ඒ නිසා තමන් හරි මැදහත්ව බලන්න ඕන. නැති සංයෝජන නැති විදියටත්, ඇති සංයෝජන ඇති විදියටත් තමන් තේරුම් ගන්න ඕන. නිකන් අනවශ්‍ය තනතුරු දාගෙන නිකන් තමන් මුලා වෙන එකේ තේරුමකුත් නැහැ, අලු මුලා කරන එකේ තේරුමකුත් නැහැ. එහෙම කරන්න එපා. හැබැයි මොනවා හරි සංයෝජන ටිකක් අඩු කරගෙන ඉන්න එක ගැන අපි ඒ කවුරු හරි ඉන්නවනම් ඒ ගැන අපි සන්තෝෂයටපත් වෙනවා. නමුත් අදිතක්ෂීරුන් වලින් යම් කිසි කෙනෙක් ඒවා තුළ රැවටෙනවා නම් ඒක වළක්ව ගන්න ඕන. ඒක වළක්ව ගන්න ඕන. මිනිස්සු එහෙමයි ඉතින් සලකන්නේ. නමුත් ඒක අදිතක්ෂීරුවක්. දැන් මම දවසක් කිව්වහම මේ කොහෙද යන්නේ කියලා මං ගිහ පාර්ලිමේන්තුවට යනවා කියලා. මිනිස්සේ මට හරියට ගරු කරන්න පටන් ගත්තා. කොලර එක එහෙමයි හදලා මේ වල්ලා මං බැලුව මොකද මේ මිනිස්සේ සීරුවෙන් හිටගෙන ගරු කරනවා. මං ඇහුවා ඇයි කියලා. අහමුදුර හෙලවුරුමෙද කියලා. මං ගිහ හෙලවුරුමෙ මම පාර්ලිමේන්තුව බල්ලා නෑ, නිකන් බලන්න යන්නේ. දැකලා නෑ පාර්ලිමේන්තුව බලන්න යන්නේ කියලා. මිනිහගේ හිතේ මං හෙලවුරුම මන්ත්‍රී කෙනෙක් කියලා. ඊට පස්සේ මිනිහා අර ගෞරවය නැතුව ගියා. මම මන්ත්‍රී කෙනෙක් කියලා හිතලා ගරු කරේ. ඉතින් අන්න ඒ වගේ මේ ආර්ය මාර්ගයට කියන කෙනාටපත් මාර්ගයේ ගමන් කරන කෙනෙක් කියලා කිව්වහම ඔක්කොම අර එක එක තක්සේරුන් වලට දාන්න එපා. අනිත් එක අනිත් අය ගැන තක්සේරුව වැඩක්ම නෑ පින්නතුනේ. මොකද්ද වැදගන්නේ? තමා පිළිබඳව තක්සේරුව තමයි තමන්ට වැදගත් පින්නතුනේ. කාගවත් ගැන තක්සේරුව අපිට වැඩ නෑ. තමන් ඉන්නේ කොතනද? තමන් ඉන්නේ කොතනද? තමන් මොනද තමන් ඉන්නේ කොතනද කියලා හොයාගන්න පුළුවන් තමන් විඳින දුක අනුව. දැන් තමන් ලිප උඩ වාඩි වෙලා ඉන්නවා කියලා තේරෙනවනේ. කොහොමද තේරෙන්නේ ලිප උඩ වාඩිලා ඉන්න රත් වෙනවනේ? එතකොට අවුවේ ඉන්නවා කියලා තේරෙනවද එළියට ගියාම? තේරෙනවා. ඒක නැත්තම් විඥානේ නැහැනේ. හරි. ඊට පස්සේ දැන් පුටුවේ වාඩි වෙලා ඉන්නවා කියලා තේරෙනවද? හරි. ඊට පස්සේ ජලය බැස්සාම ජලය බහැලා ඉන්නවා කියලා තේරෙනවද? තේරෙනවා නේ. හරි. දැන් ඒ වගේ අපිට තැන් තැන්වලදී දැන් තේරෙනවා මේ යන්නේ තාරපාර පොළොවක, මේ යන්නේ බොරුළු පොළොවක, මේ යන්නේ කැලෑවක කියලා තේරෙනවා. ඒ වගේම පිනතුනේ සිතේ සැරිසැරීමත්. ඔබට තේරෙන්නේ නැද්ද? දැන් මේ තියෙන්නේ මේ වගේ සිතක්. මේ සිතේ අකුසල සිතක් මේක. මේක කුසල සිතක් මේක. මේක නිරෝධ සිතක් මේක. තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්තම් ඔබ මෝඩයි. ඔය තේරෙන්නේ නැති කමට මොහේ කියලා කියන්නේ? මම තේරෙන්නේ නැහැ. තමන්න තේරෙන්න ඕන. අර මේ මස් මොර හැදිච්ච මිනිස්සයා වගේ වෙන්න බෑනේ. මේ මස් මොර හැදිලාම ඌ මිනිස්සය වෙවුලනවා නේද? ගිනි ගත්තත් අතලිපර දාගත්තත් ඒ මිනිස්සට තේරෙන්නේ නැහැ නේ. ඒකයි හැදේ. ඒ නිසා තම මොහෙන් දුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන. අවබෝධයට පත් වෙන්න ඕන. මේ ඉන්නේ මේ සිටිවිල් දහම මේ සැරිසරන්නේ. ඒ தත්වය තමන් ඉන්නේ කියලා තේරුම් ගන්න. ඒ தත්වය දුකක් කොට දකින්නේ ඒ தත්වය විසින් තමන්ට වේදනාව දුන්නට පස්සේ. පින්නතුන ජීවිතයේ මිනිස්සුන්ට දුකක් බවට පත් වෙලා හැරිලා පහර දෙන්නේ නැති දෙයක් තියෙනවද කියන්නේ? කිසි දෙයක් නැහැ. ඔබට කවදක හරි දුක දෙනව ධනය. හැරිලා පහර දෙනව ධනයව තමන්ට. කවදක හරි ඔබට දුක දෙනවා බලය. බලයම ප්‍රතිපහාර දෙනවා පින්නතුනේ. කවදක හරි ඔබට ඔබේ සියලු බැඳීම්, දරුවන්ට තියෙන බැඳීම, ස්වාමියාට තියෙන බැඳීම වෙන්න පුළුවන්. ඌවත් පහර දෙනවා පින්නතුනේ. ඔය ඔක්කොගෙම පහර කන්න වෙනවා. ඒක තමයි සත්‍යය. එක්කෝ ඒ අය අපින් වෙන් වෙලා යනවා, නැත්නම් ඒ අයගෙන් අපි වෙන් වෙලා යනවා. එතෙන්දි බැට කන්න වෙනවද නැද්ද? එතෙන්දි ඒ වේදනාව ගැලවීම සිද්ධ වෙනවා. ඒ ගැලවීම, ඒ බැඳීම අත්හරින එක මොනතරම් අමාරුද කියලා කියනවනම් පින්නතුනේ, අර මාර්ගඵලයකට පත් වෙලා හිටපු මේ අනේපිඩු සුරතුමා ප්‍රකාශයක් කරපු එකක් මතක් වෙනවා. එතුමා කියනවා පින්නතුනේ, කඹයක් ඔළුව වටේ ඔතලා ඒක අඹරනවා වගේ වේදනාවක් කිව්වා. ඒ තරම් වේදනාවක් කිව්වා. දැන් මේක මේ මාර්ගඵලයක් ලැබු කෙනාටත් මේක ඩිංග කතේ අරගන්න අමාරුවක් තියෙනවා. මරණය, අතහැරීම, ඩිංග. එතකොට සාමාන්‍ය මිනිහෙකුට කොයි වගේද? පිනතුනේ හැමේ මොනවා හරි අමත් එක්ක ඇලෙන මොනවා හරි යාතියක් ගාලා මොකක් හරි පතුරක් අලවනවා අපේ. පතුර අලවලා අපේ හැමත් එක්ක ගැලවෙන්න අදිනවා. ඊට පස්සේ ඒක කොහොම වේදනාවක් දැනෙනවද? දැඩි වේදනාවක් දැනේ. ආන්නේ ඒ වගේ වේදනාවක් දැනෙනවා මරණය කියන ස්වභාවයේදී. අයින් එනකොට ගැලවෙනකොට පින්නතුනේ පුදුම අත්හැරීමක්. ඒක මානසික වේදනාව තමයි. ඒක තියෙන ප්‍රබලවම තියෙන මානසික වේදනාවක් තියෙන. එහෙමනම් පින්නතුනේ හැම මොහොතකම අපි විද්‍යාව උපදවා ගන්න ඕන. විද්‍යාත්මකව බලන්න පුරුදු වෙන්න ඕන. විද්‍යාව උපදවා ගන්න ඕන. විද්‍යාව උපදවාදී විද්‍යාව උපදවා ගන්න. වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. විද්‍යාව උපදවා ගන්නකොට හරි ඇස අපිට පේන්න පටන් ගන්නවා. හරිදී හරියට පේන්න පටන් ගන්නවා. මිත්‍යා ඇස නෙමෙයි සම්මයක් ඇස. චක්කුන් උපදවාදී. ඔන්න ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් මට ඥානයක් තිබුණේ නැහැ, හැඟීමක් විතරයි තිබුණේ. ඔන්න දැන් මට ඥානයක් පහළ වෙනවා. මෙන්න මේ දතුවල මේ ස්වභාවයන් වල යථා තත්ත්වය මේකයි. යථා තත්ත්වය මේකයි කියලා තේරුම් ගන්න. ඊට පස්සේ ලෝකේ ස්වභාවය තේරුම් අරගෙන වාසය කරන කෙනෙක්. තේරුම් අරගෙන වාසය කරන කෙනෙක්. සැලීමක් තියේද? අන්න සැලීම ආවම වෙනවා, අඩු වෙනවා, නැති වෙනවා, සම්පූර්ණත්වයට පත් වෙනවා. දැන් මේ ධර්මයේ දේශනා කරනකොට ටිකක් ටිකක් පින්නතුන්ගේ හිතේ විද්‍යාව පහළ වෙනවා. ඒ විද්‍යාව පහළ වෙන තරමට අර තිබුණු දුක්ඛ දෝමනස්සය අඩු වෙලා ගිහිල්ලා හිත සැහැල්ලුවටපත් වෙනවා. ආයි ගෙදර ගිහිල්ලා විද්‍යාව පුරව ගන්නවා. ආයි පුරවගෙන ඇවිල්ලා ආයි ඉතින් භාවනා මධ්‍යස්ථානෙට ඇවිල්ලා ආයි හලා ගන්නවා. ආයි පුරව ගන්නවා. ආයි හලා ගන්නවා. ඉතින් අර හුලම් බහින ටයර් එක වගේ නේද? ඒ සම්පූර්ණයෙන්ම අවබෝධයට තමන්පත් වෙන්න ඕන. ඊට පස්සේ නැවත නැවත තව කෙනෙක්ගෙන් ධර්මය ගන්න උවමනා නැහැ. තමා තුළින්ම ධර්මයේ ඉපදিলা සියල්ල නිවනවා. තමා තුළින්ම ඥානෙ ඉපදিলা සියල්ල නිවනවා. දැන් මිනිස්සෙකුට අමාරුම වැඩේ මොකද්ද කියලා අහුවාම නිකන් ඉන්න එක කියලා තේරුණා නේද පහුගිය කාලේ? ගෙදරට වෙලා මාස දෙක තුනක් ඉන්න සිද්ධ වුණාම තේරුණා නිකන් ඉන්න එක මොනතරම් අමාරුද කියලා. හැබැයි මේ පින්නතුනේ ආර්ය මාර්ගයේ යන කෙනෙකුට නිකන් ඉන්න එක තරම් සුවයක් තවත් නැහැ. චිත්ත විවේකය මහා සැනසෙල්ල උපදවන දෙයක්. හැබැයි අපි අර රතිය පවත්න්නේ විවේකයට නෙමෙයි. ඇලීම පවත්ලා තින්නේ අවිවේකී වෙන්න. ඉන්න බෑනේ එක මොහොතකවත්. අර හිමින් ගමනකුත් නැහැ, කොරණ වැඩකුත් නැහැ වගේ බල්ලගේ මිනිස්සුන්ගෙත් එහෙමයි. හරි අවිවේකී. මොකද්ද ඌ ගමනක් යනවා. නිකන් වැඩන්නේ අවසානේ. එක සූදුවක් වගේ. එහාට මෙහාට සැරිසරල අවසානේ ගණන් හදලා බලනකොට නිකම් පාඩුවක් විතරයි. ඒසා නුවණින් ජීවිතේ විමසා බලන්න. එවිට තමන්ට හැකියාව ලැබෙනවා ඒ සියලු තතු තේරුම් ගන්න, ඒ තතු වල ආදීනව තේරුම් ගන්න, සම්පූර්ණේම යථා අවබෝධය කරන්න. ආන්න එදාට ඔබ තුල මහා නිර්වාණ ආලෝකය ලැබෙනවා. බැඳීම් නොමැති ආලෝකය, නිර්වාණාලෝකය. බැඳීම් නැමැති ආලෝකය, නැති ආලෝකය. දැන් බලන්න බැඳීම් නිසා නේද අඳුර වෙලා තියෙන්නේ? බැඳීම් නිසා අඳුරයි. බැඳීම් නැත්තම් අන්න පැහැදිලි ආලෝකවත්. පුරුදු වෙන මේ මොහොතෙත් බැඳීම් නැතුව ඉන්න. සුළු මොහොතක් හරි පැය භාගයක් බැඳීම් නැතුව ඉන්න පුරුදු වෙන. කිසිම දෙයකට නොබැඳී ඉන්න. බලන්න ඔබේ හිතේ තෙන්ද සූදානන්ද කියලා. එතෙන්ට හැඩගස්ව ගන්න බලන්න. බැඳීම් නැතුව ඉන්න හිත හදා ගන්න. බැඳීම් නැතුව සිටීමට පිනතුනි කුමක්ද අපි කළ යුත්තේ? බැඳීම් නැතුව සිටීමට නම් මුකුත්ම කළ යුතු දෙයක් නැත. කළ යුතු දෙයක් ඇත්නම් එය බැඳීමක් සඳහාම පමණයි. මේක හරි ගැඹුරු ධර්ම කරුණා. ඕක සාමාන්‍ය බුද්ධිය තියෙන අයට තේරෙන්නේ නැහැ. සරල බුද්ධියක් තියෙන කෙනෙකුට, ග්‍රාම්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ. ඔබ ලොකු විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට පමණයි තේරෙන්නේ. සාමාන්‍ය මෝඩ බුද්ධියකට ඔබ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණා මෝඩයන්ට සිද්ධ වෙන දේ තමයි කෙහෙන් තියනවා. ඈ තේරෙන්නේ නැති දෙයක් එයා සලකන්නේ තමන්ට නොතේරෙන දෙයක් හැටියට නෙමෙයි. ඕ ප්‍රකාශකයාගේ වැරැද්දක් හැටියට තමයි ඔක තේරෙන්නේ. යන්න ඔතනින්ම හොයා ගන්න. පෙනුතුනි බැඳීම් නැතුව ඉන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ක්‍රියාවක් ආරම්භ කළ යුත්තේ. එතකොට මේ නිවන් දකින්න මොකද්ද අපි කරන්නේ? ක්‍රියාවක් කරනව නෙමෙයි. හොඳට මතක තියාගන්න. නිවන් දකින්න අපි කළ යුත්තේ ක්‍රියා සංසිඳව සංසිඳව යෑම. ඒක බුදු වදනකනොත් ඕනද? කම්ම නිරෝධාය සංවත්තති. අන්න බුදු වදනේ. එතකොට මුකුත් වැඩක් කරන්න නැහැ නේද? වැඩක් කරන්න තියෙන භාවනාවල් මොනවද? ඒවයි මොනවා හරි කර්මයක් පටලවනවා. තේරෙනා නේද? කර්ම පටලවල කර්ම පටලවල නිවන් දකින්න බෑ කියලා හොයාගත්තේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. නැත්තම් අනිකුත් හිටපු ඉෂිවරු යෝගීවරු උත්සාහ කළා නිවන් දකින්න. කොහොමද? කර්මයෙන් කර්මය නසන්න. කර්මය පටලවලා නිවන් දකින්නයි බැලුවේ. තේරුණාද? කර්මය පටලවල නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා ඕනම් පටලවාගෙනම බලන්න. පටලැවිලම බලන්න. අපි පටලවල තියෙනවා, පටලැවිල තියෙනවා. කර්මයෙන් කර්මය පටලවල සෑහෙන දුක් විඳලා තියෙනවා භාවනාවල් වල. එක එක භාවනා කරමු. මම අත්හැරියේ හැම භාවනා මධ්‍යස්ථානයකම දූදුව හැම තියෙන භාවනා ශෛලියම කරලා තියෙනවා. මගෙන් ඇවිල්ලා අහන්න ඕන අහවල් දැන් අහවල් භාවනාව අහවල් එක මම ප්‍රගුණ කරේ කියලා කියන්න බලන්න. මන් දන්නවා. මොකද මේක අවබෝධයෙන් අපිට කියන්න හැකියාව තියෙන්නේ ඒ පටලැවිච්ච නිසාම තමයි. ඒ නිසා කර්මයෙන් කර්මය පටලැවුවයි කියලා මේ කර්මයෙන් සංසාරයෙන් නිදහස් වෙන්න බෑ. අවසානයේ මේ කර්ම නිරෝධය සංවත්තති කියන ක්‍රමවේදයට තමයි අපි ගියේ. ඊළඟට මේක ඉතින් මෝඩ මිනිස්සයා එක පාරට අහුවෙච්ච ගමන් ගන්න උන්න හාමුදුරුවෝ කියන්නේ මුකුත් කරන් නැතුව ඉඳලා නිවන් දකින්න පුළුවන් කිව්වා කියලා. පින්නතුනේ මේ ක්‍රියාවෙන් නිදහස් වීම මහා කර්තව්‍යයක් තමයි. හැබැයි ඒක ක්‍රියාවක් ගණේට වැටෙන්නේ නැති වෙන්න තමයි ආයක කරන්නේ. ඔන්න ඕකට බුද්ධිය තියෙන්න ඕන. තන බුද්ධිය නැති වුණොත් එහෙම ලොකු අමාරුවක් වැටෙනවා. විශාලම කාර්යය තමයි පින්නතුනේ මේ කර්මයේ නිදහස් වීම. තේනවාද පින්නතුනේ? විශාලම කාර්යය තමයි කර්මයේ නිදහස් වීම. මේක හරිම අමාරු වැඩක්. මොකද්ද කරන්න ඕන කර්මය නිදහසේ? හොයලා බලලා කියන්න බලන්න තමා තුලින්. එහෙම නැත්තම් මේ මොහොතේදී කරලම පෙන්වන්න. මෙන්න මේ තැන හිත පිහිටවීම හරි අසීරු කාරණයක්. මේ බුදුරජාණන් වහන්සේට මේක උපමාවකින් දක්වන්න කියලා කියනවා. අනේ බුදුහාමුදුරන් වහන්සේ බුදු මේක මේ උපමාවකින් දක්වන්න. අස්ලෝන් ගහක් 16කට පළලා අමාවක දවසක මීටර් 10ක් විතර ඈතින් තියලා එයා දුන්නෙන් විදිනවා අර ලොන් ගහ දෙකට පළදු වෙන විදියට විදිනවා වගේ දවසක් අර විදුලි එළියෙන් ඒක දැකලා විදිනවා වගේ වැඩක් ඕක ඇඟට දැනෙන්න නම් ওই වගේ වැඩක් කරලම බලන්න ඕන. අස්ලොන් ගහක් ඕනේ නැහැ. කෝටු කෑල්ලක් කඩාගෙන ඉන්නකෝ ගහකින්. කඩාගෙන ඇවිල්ලා අර ඉස්සරහා කෝටු කෑල්ල එල්ලලා. තේරුණාද? අමාවක දවසක වහින දවසක ලයිට් ඔක්කොම නිවලා තාම්පු ඔක්කොම නිවලා විදුලි එළියක් එනකම් බලාගෙන ඉඳලා අර කෝටු කෑල්ල මේ දෙකට පැලෙන්න පුළුවන් නම් විද ගන්නකෝ. එහෙමවත් බැරි උදවිය තමයි මේ අස්ලොන් ගස් පලන සංකීර්ණ ධර්මයක් ඉගෙන ගන්නෙ. කෝටු කෑල්ල නෙමෙයි මං හිතන්නේ කොටයක් හිටවල තියලත් විද ගන්න අමාරුයිනේ නේද? එහෙනම් මොකද දුන්න හුරු නැත්තම් කොහොමද විද ගන්නේ? ඈ? අමාවක දවසක කොටයක් නෙමෙයි අපි හිතමුකෝ කණාමුට්ටිය බින්දිනවා වගේ වැඩක් කියලා. ඈ? එනිසා මේක අර පුජ්‍යලයා කියන සංඥා ස්වභාවය මකා දාන්න වළක්වන්න සූදානම් කෙනෙක් වෙන්න ඕන. ඒක හරි වැදගත්. හරි ගැඹීර දෙයක්. පුජ්‍යලයා තුලින් මේක කරන්න බෑ. එහෙමයි. දැන් මේ අපි ගොඩාක් මහන්සි වෙලා වෙහෙස වෙලා දුක් විඳලා මැරිලා හොයන්නේ මොකද්ද? නතර වෙන්නේ කොහොමද කියලා. නතර වෙන විදිය ඉගෙන ගන්න තමයි අප්‍රමාණ මේ වෙහෙස මහන්සි වෙන්නේ. මේ මුළු ලෝකෙම මේ වෙනකොට භික්ෂූන් වහන්සේලා දැන් දාන බල දන්න සූදානම් වෙනවා, පින්ඩපාති වඩිනවා. මම හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා පිරිසක්, උපාසක උපාසිකාව පිරිසක් මේ දම් පිංකම් කරලා දානි වළඳලා ඔක්කොම කරලා බලාපොරොත්තු වෙන්නේ දුවල දුවර මොන මොන මොකද්ද? නතර වෙන්නේ කොහොමද කියා අහ අහ දුවනවා. හතරමං හන්දිවල ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා, වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා, ගුරුවරුන්ගෙන් අහනවා, අර ගුරුවරයෙක්ගෙන් අහනවා, මේ ගුරුවරයෙක්ගෙන් අහනවා, ආයි අර ගුරුවරයෙක්ගෙන් අහනවා, එයාට වඩා මෙයා හොඳයි කියලා එයාගෙන් අහනවා. මොකක්ද අහන්නේ? නතර වෙන්නේ කොහොමද? මොකක්ද ඔබට දෙන්න හැකි උත්තරේ? ඒක නෙමෙයිද ඔබ අහන්නේ? ඈ? මේ බණ අහලා තව බණකුත් අහනවා, ඒ බණ අහලා තවත් බණකුත් අහනවා, ආයි බණත් අහනවා. මොකද ඒ හැම බණකින්ම අහලා ඔබ බලාපොරොත්තු වෙන උත්තරේ? නතර වෙන්නේ කොහොමද? නතර වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේනේ ඔය අහන්නේ. තේරෙන්නේ නැද්ද ඔබ ළඟ උත්තරේ තියාගෙන ඔබ දුවන්නේ කියලා? ඒකට වෙන උත්තරයක් නැහැ පින්නතුනේ. නැහැ ඉතින් හිතෙනවනේ මීට වඩා වෙන උත්තරයක් ඇද්දෝ කියලා හිතෙනවනේ. ඒ නිසා අර දුවන මුවන්දක නෙළූපලා අත්හරින් නැතුව මේ දියන ධර්මය රැකගෙන පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරලා නුවණින් බලන්න. නැත්තම් අවසානේ මුවත් නැහැ, බලා මිටියත් නැහැ. සමහර අයට වෙලා තියෙන්නේ ඒක. මේ ඇවිල්ලා යංගිසි මනසක් දියුණු කරගෙන යන කොහේ හරි එක්කෙනෙක් ඇවිල්ලා මුලා කරනවා, රවට්ටනවා. අතන රහත් වෙලා ඉන්නවා, අතන බුදු වෙලා ඉන්නවා, අරේ නම් කැලේ ඉන්නේ, අරේ නම් සිරප්පු දාන්නේ, එයා නම් සල්ලි අල්ලන්නේ නැහැ, ක්‍රෙඩිට් කාඩ් එකකින් තමයි ඔක්කොම වැඩ කිව්වම හේදුවනවා. ඊට පස්සේ රවටිලා ආයි එනවා. මිනිස්සුන්ගේ මාර මත තියෙන්නේ මාත් දැන් මුදල් මේ අල්ලන්නේ, මං අල්ලන්නේ කටර රඬුවේ. එතකොට මං අල්ලන්නේ ඒ වගේ අමුතු වැඩ තියෙන පින්වතුනේ. මං භික්ෂුන් වහන්සේලාගේ යම් යම් බණ ටිකක් එහෙම අහලා බැලුවා නාලිකාවල් එහෙම දාගෙන පින්වතුනේ. මට හිතෙනවා මේ මිනිස්සු සිය දිවි හානි කරගන්න නැතුව ඉන්නක ලොකු දෙයක් කියලා. ඇයි එහෙම හිතෙන්නේ? පුදුම වැටිල්ලක් වටන්න පින්වතුනේ. ඒ කියන්නේ විද්‍යාවක් පෙන්වන්නේ එපා කිරීමක්, තිත්ත කිරීමක් කරනවා සහ බය කිරීමක් කරනවා. බය කිරීමක් සහ එපා කිරීමක්, තිත්ත කිරීමක් කරාට පස්සේ මේ ලෝකේ ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙන එක කියලා මිනිස්සුන්ට හැදෙන. ඒ වගේම දැඩි මානසික ආතති සහ ස්ට්‍රෙස් වල ඉඳගෙනයි ඒගොල්ලෝ දේශනාවල් පවත්වන්නේ. ඒ භික්ෂුන් සමහර උදවිය, සමහර ගිහියෝ ඒ ස්ට්‍රෙස් එකේ ඉඳගෙන තමයි මේ දේශනාව කරන්නේ. එතකොට අර එයාගේ ඉන්න මානසික රිදම් එක අර අහන මිනිස්සයට කොයි විදිහටද ගැලපෙන්නේ? කෙලින්ම ඒ ස්ට්‍රෙස් එක වදිනව අහගෙන ඉන්න කෙනාට. එයා රිලැක්ස් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ අහන් ඉන්න කාට බැරෙන්න හිතෙනවා. ඈ ඊළඟ ලංකාවේ තියෙන සින්දු ටික අහගොත් මොකද වෙන්නේ? කෙලින්ම බෙල්ල වැල්ලා ගන්න මේ මිනිස්සුන්ට හිතෙනවමයි. මැරෙන්න හිතෙනවමයි. ඒ තරම් මානසික අගාධයන් වලට ඒ හැම වචනයකින්ම අනුශය දානවා. හින්දි සින්දුවක් නම් ඉතින් ඇහුවට කමන්නේ මොකද්ද කුණුහරුපේ කියලා දන්නේ නැහනේ. මොනව කියනවද කියලා තාලෙට අහන නිසා හොඳයි. ඒකෙත් අර්ථය දැනගත්තොත් ඉවරයි. මොටිවේට් කරන එකක් නේ කරන්නේ නේද? ඔය හැම දෙයකින්ම මොනව හරි දෙයකට මොටිවේට් කරනවා. පුනර්ජීවයක් ඇති කරවන මොකක් හරි දෙයකට. ඒව හොඳ දේවල් වලට නෙමෙයි, වැරදි දේවල් පැති වලට තමයි, කලකිරීම වලට තමයි මිනිස්සයව, මෝහයට තමයි ඇදලා දාන්නේ. ඉතින් එහෙම පුළුවන් ද නිවන් දකින්න? මමත් හිතුවා එහෙම. වෙනස මේ ලෝකෙ තිත්ත වෙන්නම, තිත්ත කරගත්තාම ලක්කාය දිට්ඨිය එළියට පණී කියලා. මලකුණු දිහා බලාගෙන හිටියා, ඇටකටු දිහා බලාගෙන හිටියා, හක්කාය දිට්ඨිය එළියට පණී කියලා හිතුවා. පැන්නේ නේ? ඒ පැන්නේ නැත්තේ? මේ හිතට එල්ලෙන්න මොනම හරි සංඥාවක් දුන්නොත් ඒ සංඥාවේ ඉවර වෙන කම්පන තුන සක්කාය දිට්ඨිය ඉන්නවා. අවසාන සංඥාවත් බින්දින තැන තමයි පිනදුන සක්කාය දිට්ඨිය තුරන් වෙන්නේ. අශේෂ විරාග නිරෝධ. දැන් බලන්න ඔබ අවසාන සංඥාවත් බිඳපු කෙනෙක්ද කියලා. මොන සංඥාද නේද? තව සංඥා ගෝණි ගානක් තියාගෙන තාම ඉන්නේ. එක එක සංඥාව බිඳින්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒව බිඳ බිඳ අස්කර කර අස්කර කර අස්කර කර යන්න ඕන පිනතුනේ. තමන්ම මැදහත්ව බලන්න මේවා තබා ගැනීමෙන් වැඩක් නැහැ. අර ගෙදරකට වැඩක් නැති දේවල් ඉවත දාන්නේ. ආන් ඒ වගේ මේ අනවශ්‍ය දේවල්, මේ අනවශ්‍ය දේවල්, මේ පරණ දේවල් මේව මට ප්‍රයෝජනකත් නැහැ. මේවා යකඩබඩු කාර්යයට, මේව පත්තර පොළ කාර්යයට, මේව මේ එළියට විසි කරන්න ඕන, මේව කුණුගුටට දාන්න ඕන තියෙන දේවල් කිය සුද්ධ කරනවා. ඒ වගේ තමා තුළ විදසුන්නුවනින් බල බලා සුද්ධ කරන්න. අනවශ්‍ය කොළ කෑලි ගොඩාක් ඕක ඇතුළේ පිරිලා, බඩමුට්ටු ගොඩාක් ඕක පිරිලා, අවිද්‍යා සහගත දේවල් ගොඩාක් පිරිලා, තමන්ට අයිති නැති දේවල් ගොඩාක් පිරිලා ගොඩ ගහගෙන ඉන්න එපා. කුරුල්ලෙක් ඉන්නේ පින්නතුනේ කූඩුවක අනුන් දාපු ලොක් එකක් නිසා. එහෙමනේ? ඒ වුණාට මිනිස්සෙක් ඉන්නේ කූඩුවේ තමන්ම ලොක් එක දාගෙන. කතාව ඇත්තද බොරුද? දැන් ගෙදර තමගේ ගෙදර ගන්නකෝ. තමගේ ගේ ගත්තාම තමගේ ගේ ඇතුලේ ගේට්ටුවේ තියෙනවා එක ලොක් එකක්. ඊට පස්සේ ගේ ඇතුළට ආවට පස්සේ තියෙනවා සාලෙට එනකොට තව ලොක් එකක්. ඒ ලොක්කෙන් ඇතුළට ගියාම කාමරේට ගියාම තියෙනවා තව ලොක් එකක්. කොහමර ලොක් තුනක් විතර ඇතුළේ තමයි ඉන්නේ. ඈ දැන් ඉරෙවෙක් ඉන්නේ අනුන්ගේ ලොක් එකක් නිසා. මිනිස්සයා ඉන්නේ තමන්ගේ ලොක් එක. හැබැයි ඉතින් තමන්ම ලොක් දාගත්තාම ඒක හරි අභිමානවත්. අපේම ලොක් එකක් නේ. මිනිස්සෙකුට කරන්න බැරි වැඩකුත් නැහනේ. දැන් අපි කිව්වනම් එක තැනකට වාඩි වෙලා රහත් වෙන්න මාස 3ක් භාවනාවේ යෙදෙන්න කියලා කිව්වනම් කෑම බීමක් දෙන්නම් කිව්වනම් ඉන්නේ නැහැ. නමුත් ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට පුළුවන්කම ලැබුණා අර ජෝක් එකට 3 මාසයක් ලොක්ඩවුන් කරලා ගෙවල් ඇතුළට වෙලා හිටපන් කියලා දාලා තියන්න හැකියාව ලැබුණනේ. ඒ අතර මම භාවනාවක් කරන්න ඕන, දීවුණු කරගන්න ඕන, බණ ටිකක් අහන්න ඕන කියලා හිතුවනම් හිතුවේ කී දෙනාද? ඉතින් මේ කරුණු පිළිබඳව හරි ගැඹුරින් බලන්න ඕන පිණුත්. මේ ගැඹුරින් බලනකොට නුවණ වර්ධනය වෙනවා. නුවණ ගිහිල්ලා ඒ කරුණවල තියෙන ගැඹුරම ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනකොට පිණුතුනි මෙතන තියෙන අවිද්‍යාව කුට්ටි පිටින් කඩාගෙන වැටෙනවා. ඒ කාලේ ඒකයි කලේ පිණුතුනි. හරියට ඉෂිවරුන්ට ශ්‍රමණයන්ට එහෙම හරි ගෞරවයක් තිබුණා. ඒ ඇත්තෝ කතා කරන්නේ ඉතාම ගැඹුරු වචන කියලා මිනිස්සුන්ගේ මතවාදයක් තිබුණා. ඒගොල්ලෝ ළඟට යනවා නම් කතා කරන්න බොහොම සිහි අවදි කරගෙන නුවණින් ඉන්න ඕන කියලා හැඟීමක් තිබුණා. ආන් ඒ නිසා බුදුවරුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම බුදුවරු උත්තරයක් දෙනවා. ඒ උත්තරේ හරිම සරල එකක් නෙමෙයි, එක පාරට තේරෙන එකක් නෙමෙයි, ගොඩාක් ගැඹුරු පරාසයක් ආවරණය කරන දෙයක් කියලා නුවණින් විමසිල්ලේ මිනිස්සු කල්පනා කළා. එවලේ තේරෙන්නේ නැත්තම් එවලේ වැඳ නමස්කාර කරලා යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා සුමාන ගානක් හරි මාස ගණන් හරි අරගම කල්පනා කරන මොකද්ද මේ කිව්වේ කියලා. ආන් ඒකෙන් පින්නතුනේ අවදියටපත් වෙනවා. ධර්මයෙන් දකින්නවා. එච්චරයි. දැන් අහන තරම් විමසන්නේ නැති එකයි වෙදේ. විමසන්නේ හාමුදුරුවන්ගෙන්මයි. තමන්ගේ බුද්ධියෙන් නෙවෙයි. තමන්ගේ බුද්ධියෙන් විමසන්න ඕන තමන්ගේ මොළේ වැඩෙන්න. ඈ? තමන්ගේ නියුරෝන වැඩෙන්න තමන්ම බුද්ධිය විමසන්න ඕන. තමන්ගේ මේ ශෛල වැඩෙන්න තමන් බුද්ධිය විමසන්න ඕන. තමන්ගේම මේ සම්මර්ෂණ ඥානයේ දියුණු වෙන්නේ තමාගේම විදර්ශනාව තුළ. නැත්තම් ඉතින් දේශනාවක් තුළදී හාමුදුරුවන්ගේ විදර්ශනාක් ඥානෙ දියුණු වෙනවා විතරයි. ඇයි මං විදර්ශනා කර කර දේශනේ පවත්වනවා මගේ විදර්ශනඥානෙ දියුණු වෙනවා. ඔයත් විදර්ශනාවක් නැතුව අහගෙන හිටියොත් මේ කපන ඉනි අන්න ගත්තේ නැත්නම් ඉතින් ගඟට කපාපු ඉනි වගේ මේවා ඔහේ ගහගෙන යයි. මේ කපන ඉනි ටික අල්ල ගන්න ඕන තමයි. නැත්නම් පාවෙලා යයි. ඒ විට අපිට හිතෙන්න පුළුවන් මේ ඇත්ත තාම හොඳට කෙලෙස් වලින් බැට කාලා නැද්ද? කෙලෙස් වලින් බැට කාලා නැද්ද? කෙලෙස් වලින් බට කෑවනම් මොකද වෙන්නේ? ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමෙදිරි එළියටත් බයයි කියනවා වගේ මේ කෙලෙස් වලින් බැට කාපු කෙනා නැවත නැවත මේක ඉල්ලෙන්න යන්නේ නැහැ පින්නතුනේ. භෞතිකත්වයෙන් පමණක් නිදහස් වෙලා මදි. පංච උපාදානස්කන්ධය දුකයි, සංගීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන්ම මම කියන්නම්, සංක්ෂිප්ත වශයෙන්ම මම කියන්නම්, ප්‍රමුඛ කොට ප්‍රධාන කොට මම කියන්නම්, හකුළුවා කියන්නම්, පංච උපාදානස්කන්ධයයි සිතයි දුක. පංච උපාදානස්කන්ධය කිව්වම් පහක්නේ වැඩිනේ. අපි ඔක ගමු එකට එකතු කරලා හිත දුකයි. හිත එලවල දාන්න ඕන මෙතනින්. හිත පළවා හරින්න ඕන. හිත නැත්තම් දුකක් නැහැ. හිත නැත්තම් සැපත් නැහැ. හිත නැත්තං ආගම් ජාතිවාද කුලමලත් නැහැ. හිත නැත්තං නිරෝධ සහගතයි විමුක්ති දායකයි නිර්වාණ ගුණයෙන් යුක්තයි බැඳීම් නැති ගුණයෙන් යුක්තයි. ශාන්තයි ප්‍රණීතයි. ඒතං සන්තං ඒතං ප්‍රණීතං සබ්බ සංකාර සමතෝ. සියලු සංස්කාරකයන්ගේ අවසන් වීම නිසා එතන හරි සාන්තයි එතන හරි ප්‍රණීතයි. මේක නෙවෙයිද බුදුහාමුදුරුවෝ දේශනා කරේ? බුදුහාමුදුරුවෝ දේශනා කරේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් යම්කිසි කෙනෙකුට විකෘති කරන්නත් බෑ. විකෘති කරන්න මිනිස්සෙකුට ඒක ඌමනා කරන්නෙත් නැහැ. විකෘති කරන්නත් බෑ පින්නතුනේ. ඒක ලෝක සත්‍යය. ඒ කරන්න හදන කට්ටිය විකෘති වෙනවා මිසක් කවදාවත් බුදුබණ පදයක් විකෘති කරන්න බෑ. මොකද බුදුබණ පදයක් කියන්නේ ලෝක සත්‍යය. එතකොට මේ සත්‍ය වැසිච්ච නිසා අසත්‍ය සත්‍ය කොට ගත්ත උදවිය දැන් සත්‍යයට මොකද කියන්නේ? සත්‍යෙ කියන්නේ අසත්‍යය. දැන් හරියට මේ වගේ පෙන්නුතුනේ ළමයේ සැබෑ තාත්තා රට ගිහිල්ලා ඉන්නවා. අද ගිහිල්ලා අවුරුදු පහක් කයක් තාත්තා වැඩ කරනවා. අම්මා එතකම් උට තාත්තේ කියන්නේ එකෙක් නැති නිසා අල්ලපු ගෙදර එකෙක් අල්ලලා උට තාත්තේ ගියවන. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ තාත්තා අවුරුදු පහකට පස්සේ ගෙදරට එනවා. ඊට පස්සේ අර තාත්තා දැක්කම මේ දරුවෝ බය දුවනවා. ඌ නිතරම කියනවා ඕක නෙමෙයි මගේ තාත්තා රැල්ල අල්ලපු ගෙදර ඇඩ්ඩින් මහත්තය තමයි මේ තාත්තා කියලා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ පින්නතුනේ. ධර්මයේ කාලයක් වැහිලා තිබුණා. වැහිලා තිබිලා දැන් එළියට ආවා. ඒත් ගොඩක් දෙනෙක් ඇඩ්ඩින් මහත්තයට තාත්තේ කියනවා තාම. තේරෙන්නේ? සැබෑගෙන ආවා. සැබෑ බුදුදහම මතු වෙනවා. සැබෑ සත්‍ය දිනනවා. ඒත් අර පොඩි කොල්ලෝ අල්ලපු ගෙදර ඇඩ්ඩින් මහත්තයට තාත්තේ කිය කිය හිටපු කට්ටිය කියනවා. ඔය ඔක විකෘති එකෙක්. ඔක අපේ තාත්ත නෙමෙයි. අර ඇඩ්ඩින් මහත්තය තමයි තාත්ත කියලා කෑ ගහනවා. එයාගේ දැනුම. ඉතින් ඒ නිසා අපිට ওই බයින උදවිය ඇඩ්ඩින් මහත්තයට තාත්තය කියනා වගේ අය තමයි දොස් කියන අය වගේ තමයි වෙනතුනේ. ඒගොල්ලෝ මේ නොදන්න කම නොදරු කමට අපි ඒවට අනුකම්පා කරන්න ඕන, මෛත්‍රී කරන්න ඕන, කරුණාව දක්වන්න ඕන. ඒගොල්ලන්ගේ අනවබෝධය නිසා, අඥානකම නිසා, නොදැනුවත්කම නිසා, ලදරුකම නිසා කරන ක්‍රියාව. ඉතින් අර කුඩා දරුවෙකුට වඩා පැසුණු බුද්ධියක් තිබුණු කෙනා ටිකක් වැඩි වියටපත් වෙලා හොඳ පැසුණු බුද්ධියක් තියෙනවා නම් එයා ඒක තේරුම් ගනීවි, වටහා ගනීවි. පින්නතුන් ඔළුවේ උකුණෝ ඉඳලා තියෙනවද ඔයගොල්ලන්ගේ? උකුණෝ හිටියාම සාමාන්‍ය උකුණෝ කනකොට කොයි වගේද දැනෙන්නේ? අත්දැකීම නැත්තම් උකුණේ දෙන්නේ දාලා බෝ කරගන්නකෝ. කොහොමද තියෙන්නේ? ඒක දැනෙන ටික වෙලාවක් යනකොට මේ තේරෙනවනේ. මේ මෙතන කහනවා, මෙතන එනවා කියලා තේරෙනවා. එතකොට එහෙම මේ සමහර කට්ටිය නම් මම දැකලා තියෙනවා අපේ ආච්චි අම්මලා එහෙම මතගාලා ගන්නට උකුණ ගන්නවත් එක්ක. දැන් ඉන්න අය නම් ඔලුවට එක එකව දාන නිසාද කොහෙද උකුණු නැතුව ඇති. පරණ අයගේ හරියට ඔළුවේ උකුණු හිටියා. උකුණු බලනවා කියලා වෙනම කාලෙකුත් තිබ්බගේ ගෙදර. එකිනෙකාගේ ඔළුවල උකුණු බලා ගන්නවා. ඈ හිතන්නේ උන් ඉන්න ඕන જાතියක් වෙන්නේ නැති ඔළුවේ. දැන්නම් නැහැ මං හිතන්නේ. මේ ඒක වගේ තමයි වෙනතුරු හිතා. අපිට පේන්නේ නැහැනේ ඔළුව උඩනේ තියෙන්නේ. දැන් මේක උඩ කොහේ උකුණේ ගියත් තේරෙන්නේ නැහැ. ඉතින් එයා තේරෙන්නේ පොඩ්ඩක් නලියනකොට. ඔළුව ගහන්නේ ඒකනේ නේ. එහම කහන්නේ ඒක නලියන නිසා. හරි. හිතත් එහෙමයි. අපිට පේන්නේ නැහැ. මෙහෙම ඇහැට පේනවා වගේ පේන්නේ නැහැ. හිත කියන්නේ දැනීම සම්භාරයක්. එතකොට දැනීම ඔස්සේ තමයි මේ ගමන යන්න සිද්ධ වෙන්නේ. දැන් බලන්න ඔබ කොතනද අර නලියන්නේ, අර රිදුම් දෙන්නේ, අර සංඥාවල් ඇවිල්ලා වදින්නේ. අර සකස් වෙන්නේ. ඒව හැමතිස්සෙම බරට ඝනට රළුව මෘදුව පෙරලිකාරව උණුසුම්ව සීතලව දැනෙනවා. සංස්කාර දුකයි සංඥා දුකයි වේදනා දුකයි විඥානේ දුකයි උපාදානේ දුකයි. එතකොට දුකයි දුක කියන එකද සදාතනික? දුක නම් අයින් කරන්න මොනවද? දුක් සියල්ල. දුක කියන්නේ වෙනම තියෙන දෙයක් නෙමෙයි, අර දැනෙන තැන දුක මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ දුක කියලා වෙනම භාණ්ඩයක් නැහැ. දුක කියලා වෙනම සිද්ධාන්තයක් නැහැ. දුකක් තියෙන්නේ දුකක් දැනෙන තැන විතරයි. එතකොට දුකක් දැනෙන තැන නැති වුණාට පස්සේ ආලඟ දුක අනිරුද්ධ වෙයි. එච්චරයි. ඉතින් මේ ධර්මය ශ්‍රවණය කරමින් සංකල්පගත වෙන්න, දෘෂ්ටිගත වෙන්න ඉගෙන ගත්ත මේ ලෝකයා කවදාද මේ දෘෂ්ටිවලින් නිදහස් වෙන්නේ? කවදාද දෘෂ්ටිවලින් නිදහස් වෙන්නේ? මේ ධර්මෙන කරුණු ටික හදලත් මිනිස්සයා දෘෂ්ටියක් හදා ගන්නවා. ඉතින් කොහොමද දෘෂ්ටිවලින් නිදහස් වෙන්නේ? දෘෂ්ටි වෙන්නේ නිදහස් වෙන්නයි මේ දේශනා කරන්නේ. වෙන ධර්මයක් අහලා නම් දෘෂ්ටිගත වුණාට ඒකට කමක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ අරමුණම දෘෂ්ටියක් ඇති කිරීමනේ. ඒත් අපගේ ධර්මයේ අසා දෘෂ්ටිගත වුණොත් එහෙම පින්නතුනේ ඒක හරි සංවේගයකට කාරණයක් වෙනවා. මොකද මා දේශනා කරන්නේ දෘෂ්ටිය ගත කරන්න නෙමෙයි. කිසිම දෘෂ්ටියකට ප්‍රාර්ථ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි නැති කරන්න දේශනා කරන ධර්මය. දෘෂ්ටි නැති කරගත්තාම එයාට එක දෘෂ්ටියක් එක ස්වභාවයක් නෑ. එයා තුළ පවතින තත්ත්ව විපස්සන ඒ මොහොතේ අලුත් වෙන ස්වභාවයක එයා ජීවත් වෙනවා මිසක් එකම න්‍යායක දෘෂ්ටියක ඉන්නේ නෑ. වෙනස් වෙන ලෝකයේ තුල හැම මොහොතකම අලුත් කෙනෙක් තමයි මේ ආර්ය මාර්ගයේ යන කෙනා. බුදුහාමුදුරන්ගේ මාර්ගය යන කෙනා අලුත් වෙන කෙනෙක්. පරණ කෙනෙක් නෙමෙයි, පරණ බුද්ධියත් එක්ක ඉන්න කෙනෙක් නෙමෙයි. හැම මොහොතකම අලුත් කෙනෙක්. නැවුම් කෙනෙක්, නිදහස් කෙනෙක්. ඉහලින් සිට දකින්න පෙන්වතුනේ. හොයන්ද ඉහලින් ඉන්නේ. එයා ඉන්නේ මේ පංචස්කන්ධයට ඉහලින් ඉන්නේ. එන්න මේ ඔළුව මෙහෙ උඩ මුදුනින් තමයි යාගේ දැකීම යන්නේ, ගලාගෙන යන්නේ. වෙනතුන තේරෙනවද ඒක? මේ පංචස්කන්ධය ඇතුලේ ගිලිලා නෙමෙයි මෙයා දකින්නේ. ආර්ය ධර්මයට ආපු කෙනා දකින්නේ එළියෙන් ඉඳන් දකින්නේ. වෙනතුන එළියෙන් ඉඳන් පංචස්කන්ධෙත් දකින්න ලෝකෙත් දකින්න. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද බෙදලා? ඉන්ද්‍රිය විෂයට ගෑවෙන්නේ නැතුව දකින්නවා කියලා. ඉන්ද්‍රිය සාපේක්ෂතාවයට ගෑවෙන්නේ නැතුව ලෝකෙ දකින්නවා කියන එකයි ඒකෙන් අර්ථවත් වෙන්නේ. මමත්වෙන් තොරව බැලීම. උත්තර දිහා බලන්නේ, ප්‍රශ්න දිහා බලන්නේ, මමත්වයෙන් තොරව. මොකද මේ උත්තර සහ ප්‍රශ්න කියන්නේ බොහොම එකට සැබඳි දෙයක්. සමහර උත්තර සමහර අයට ප්‍රශ්න, සමහර ප්‍රශ්න සමහර අයට පිළිතුරු. එහෙම ස්ථාවර ප්‍රශ්නයක් නැහැ. ඈ මගේ උත්තරේ අනිත් කෙනාට ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් බඩට වාතයක් පිරුණා කියලා. දැන් මේක යවා ගැනීම තමයි මගේ උත්තරේ. ළඟපාත ඉන්න එක්කලා මොකද්ද? ඒක ප්‍රශ්නයක් කියලානේ. ඉතින් ඒක දරා ගන්නව බැරි නම් යවනවා. යවුවාම ළඟපාත ඉන්න අයට ප්‍රශ්නයක් ඒක. ඉතින් මගේ උත්තරේ යාට ප්‍රශ්නයක්, එයාගේ ප්‍රශ්නේ මට උත්තරයක්. තේරුණේද? මේ ලෝකේ එහෙම මේ ස්ථීරසාර විසඳුමක් තියෙන පුජ්‍යලානුගතයි උත්තරයි ප්‍රශ්නයි කියන එක. සත්‍යයක් නෙමෙයි. ඒකට තෝරගත්තේ මේ ළඟම දෙය තේරෙන දෙයක්. ඒ නිසා හොඳයි ඒක. ප්‍රායෝගික අත්දැකීම් තියෙන දෙයක්. ඈ ලෝකේ මේ උත්තරයක් නෑ. ලෝකේ ප්‍රශ්නයක් නෑ. පුජ්‍යලයාම උත්තරයක් හදනවා, පුජ්‍යලයකටම ප්‍රශ්නයක් වෙනවා ඒක. කොහොමද වෙන්නේ? පඩේකක් තියෙන ගැඹුර, සෑහෙන ගැඹුරක් තියෙනවා. ඒක මේ නරකක් නෙමෙයි. දවසට පඩ 20ක් විතර යනවලු නිරෝගී මිනිස්සුෙකුට හිමින් සැරේ. ඔබ සද්දයයි නැතුව කියනාට මේක මෙහෙන් හැදෙන වාතය මෙහෙන් පිරෙනවා වොහෙන් හරි යන්නත් දෙපේ යනවලු සාමාන්‍ය 15ක් 20ක් විතර. ඒසයි ඒක ලොකු අර්ථයක් තියෙනවා. ඒසම ප්‍රශ්න කියලා જાතියක්, උත්තර කියලා જાතියක් නැහැ. එයා හැදුවොත් ඒක උත්තරයක් ලෙස හැදුවොත් උත්තරයක්, ප්‍රශ්නයක් ලෙස හැදුවොත් ප්‍රශ්නයක්. නේන මේ ලෝකෙ මිනිස්සුන්ගේ උත්තර ප්‍රශ්න කියන්නේ මොකන්ද? මිනිසුන්ගේම නිමවීමක් පමණයි. එය මේ මහ පොළොව තුල පිහිටපු සත්‍යයක් නොවේ. අන්න බුදුවරු හොයාගත්තා මහ පොළොව තුල, මේ විශ්වය තුල පිහිටපු සත්‍ය. ඒක පුජ්‍යලානුගත ප්‍රශ්නයක්වත් උත්තරයක්වත් නෙමෙයි. ඉතින් පින්නතුනේ, ඔබ අප වාසනාවන්තයි මෙවැනි උතුම් ගම්භීර ධර්මයක් හරහා අපේ නුවණ වීදවා අවබෝධ කරගන්නට, නුවණ යොදවන්නට අපි භාග්‍යවන්ත වෙලා තියෙනවා, වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් පින්නතුනේ, මේ භාග්‍යය, මේ වාසනාව බොහොම දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණං අති දුර්ලභං. ඒ දුර්ලභ දේ සසර ඔබ පාරමිතා පුරපුරා පින් කර කර බලාපොරොත්තු වෙච්ච කල්‍යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණයේ බුද්ධෝත්පාද කාලයේ ඔබට ලැබී තියෙනවා. අප්‍රමාදීව ඒ ධර්මයේ නුවණ විහිදුවා ඒ තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් චතුරාර්ය සත්‍යය දේශනා කරාද, දුකයි දුක්ඛ සමුදයයි, නිරෝධයි නිරෝධ මග්ග ධර්මයයි අදාදව අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව, භාග්‍ය, ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු. මේ අද ධර්මදේශනාවෙහි ගිලම්ප සහ ධර්මදේශනා දායකත්වය දක්වමින් කටයුතු කරන්න ධර්මයේ පිහිට පිළිසරණ ආරක්ෂාව ලබන, ධර්මය නිසා ජීවිතයේ සැනසීමත් ඒ ලබමින් කටයුතු කරන්න මහන්සි වෙන අපේ අර ඔස්ට්‍රේලියාවේ ඉන්න ගීතිකා මහත්මිය හරහා නේද අපි හඳුනාගත්ත ඒ නිමාලිකා තෙනුවර ඒ මහත්මිය විසින් අද දවසේහි දූ දරුවන් සහ ඒ මව්පිය දෙපළ ඇතුළු හැම දෙනාම ඒක රාශි වෙලා දායකත්වයේ දරුවා. ඉතින් බලාපොරොත්තු වන්නේ අවුරුදු 43ක් ආයු වළඳා අප අතරින් සමුගත්ත එල්.ඒ. මංජුල හේමන්ත මහතාට පුණ්‍යානුමෝදනා කිරීම, වසර දෙකක් පිරීම නිමිති කරගෙන. ඉතින් පින්නතුන් කල්පනා කරා මෙවැනි දෙයක් කරාම මහත්ඵල, මහානිසංස, මහ බලයක්, ශක්තියක් ඒ සසර ඉන්න අයට එකතු පහදු වෙනවා කියන අදහසින් ඒ දහම් කුසලය ලබා දෙන්න, ධර්ම දේශනා කුසලය ලබා දෙන්න
කල්පනා කළා එම මහත්මා ජීවත්ව සිටියේදී ඉතාම හොඳින් දැහැමිව කුසල දහම් වල යෙදෙමින් කටයුතු කරපු මහත්මේ කෙතුමාගේ සංසාර ගමන යහපත් වේවා යහපත් උපාත්ති භාවයන් ලබත්වා සැනසීමටපත් වේවා නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ මංජුල හේමන්ත පින්වත් මහත්මා ප්‍රදාන කොට බලාපොරොත්තු වෙන මේට අවුරුදු 12කට ඉහතදී මේ ගිය මිසි නෝනා තෙනුවර ආච්චි අම්මාටත් පිම්පිනිස හා දැනට එංගලන්තයේ පදිංචිව පදිංචි ඇසින්ඩා කමලා මන්ත්‍රිගේ මහත්මයට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සිටින සෑම සියලු දෙනාටමත් ලෝකවාසී හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ දායකත්වයේ දක්වමින් ප්‍රධාන අරමුණ බවට පත් වුණේ එල්.ඒ. මංජුල හේමන්ත මහතාට පින් අනුමෝදන් කරන වසර දෙකක් පූර්ණේ කර ගනිමින් එතුමන්ට සාංසාරික වශයෙන් නිවන පිණසම හේතු වාසනා වේවා කියලා කල්පනා කරගෙන ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වේවා අපවත් සම්බුද්ධ ශාසනයක් මනාව ලෝකේ ආරක්ෂා කරගත්වා මිත්‍යා දෘෂ්ටිය ලෝකයෙන් දුරු වේවා සම්මා දිට්ඨිය පහළ වේවා දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියෙන් සතුටෙන් සැපයෙන් නිවනින් සනසේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්කන්තු සද්දම්ම දේශනං චිරං රක්කන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ම සැලසේවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතු ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතෝ සම්බුදු සරණ වේවා සම්පත්තේ.